අයිබෝන් කියලාන ටෙක් කතා 26 වැඩසටහනට අදත් සුපුරුදු පරිදිම පරක් වෙලා ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ මගේ නම කාලිංග,
මම බුද්ධික,
මම තිලින.
තව ටිකක් කළා හිටියනම් හෙට තමයි පටන් ගන්න වෙන්නේ.
තව ටිකක් කළා හිටියනම් එහෙම කට්ටිය අපිට ගහනවා.
අද ඉතින් පරක් වෙච්ච එකේ වගකීමනේ ඉතින් මම බාර ගන්න වෙනෝනේ.
හැමදාම වගේ
සම්පූර්ණයෙන්ම බාර ගන්න වෙනවා.
අද මේ කට්ටිය එක කට්ටියක් ඉද අපිට එකතාවද කරන්නේ මේ MC ගේනන් කියලා. මොකද මං අද පොඩ්ඩක් MC ගේනන් ලොග් වුණා. ඉතින් කට්ටිය හනාද MC ගේනන් එකතාව කරන්නේ. ඒකත් හැබැයි හොඳ අදහසක් නේ බුද්ධික.
ඒක පුළුවන් නේ අපේ ජංගම
මේක දාලා පුළුවන් නේ ජංගම ස්ටුඩියෝ එක. අද ඒක දාලා එහෙම පටන් ගමු. එහෙනම් මොනවාද ඉතින් මේ දවස්වල අලුත් අරතුරු?
අලුත් කියලා ඉතින් වැඩ කරන එක තමයි දෙන්නේ.
හැමෝගේම අලුත් අරතුරු තමයි වැඩිපුර
අලුත් වැඩ කරන්නේ.
මේ අද මං මගේ හැම කම්පියුටරෙම, ඒ කියන්නේ මං පාවිච්චි කරන හැම කම්පියුටරෙම මේ Windows 7 උනාද. මේ මොකද මේ අද ඔෆිස් එකේ කම්පියුටරෙත් මං dual boot පාවිච්චි කරේ. මොකද මට අර XP වල තිබ්බ සමහර දේවල් මේ Windows 7 වලට මාරු කරන්න කම්මැලිකම තිබ්බ හින්දා dual boot කර කර පාවිච්චි කර කර හිටියා. මේ බුද්ධිගිනින් හැමෝටම තියෙන ප්‍රශ්නයන්නේ මේ XP. දැන් මම කම්පියුටර් අවුරුදු 3ක් විතර ඉන්ස්ටලේෂන් නේ පරණ XP කාලේ. මේ අපි පාටිෂන් ගොඩක් පොඩියට නෑදුවේ. ඉතින් දැන් එන්නෙන් අන්තිමටුනේ හැම පාටිෂන් එකම චුට්ටු තමයි ඉඳ ඉතරලාදී. ඉතින් අද බැරිම දැන කරපැඩේ අකමැතිම දේ කරා, මේ බෑකප් එකක් ගත්තා. අරගෙන එම මේ මුළු හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරලා අද Windows 7 වලට මාරුණා. තනි කර. XP කියලා දෙයක් නැහැ. ඉතින් ඒක තමයි අද නම් අලුත්තරතර තියෙන අර ගිය සතියේ කියවනේ අර ඇටම් කතාව බුද්ධික.
ඉතින් ඔයසේ කරා නේද?
ඔව්, මේ ගිය සතියේ සිකුරාදා කියලා මම සෙනසුරාදා ගිහිල්ලා ගත්තා. ගොඩක් හොඳයි වගේ. ඒ කියන්නේ ඇටම් එකේ, ඒ කියන්නේ බෝඩ් එකේ අඟල් 6 වගේ බෝඩ් එකක්, ප්‍රොසෙසර් එකයි ඔක්කොමත් එකේ තියෙනවා. VGA සවුන්ඩ් ඔක්කොමත් එක්ක 2GB memory එකක් දාලා. ඇත්තනම් අපි Pentium 4 පරිගණකයක වැඩ කරා වගේ performance බුද්ධික තියෙනවා.
මොකද කාලින්ගේ මවුන්ට් කරේ ටික?
දැනට නම් මවුන්ට් කරලා තියෙන්නේ පෙට්ටිය උඩ.
මේ කියන
මදර්බෝඩ් පෙට්ටිය උඩ තමයි දැනට තියෙන්නේ. අටවලදී
සුට්ටු පෙට්ටියක් අත් වෙලා දාන්න ඕනේ.
දැන් මේ ඒක තමයි. දැන් මේ දවස් කේස් එකක් ගන්න ඔන්න මෙන්නත් ගිහිල්ලා බුද්ධික. පස්සේ හිතනවා මේක අමුතු විදිහට හදන්න ඕනි කියලා. හදලා මේ පොඩ බ්ලොග් එකෙත් දාලා
පොඩ මේ ෆ්ලෙක්සි ග්ලාස් වලින් වගේ හදන්න try එකක්
දුන්නා. මොකක් හරි දෙයක් කරලා මේ ලබන සතිය වෙනකොටවත් බ්ලොග් එකේ විස්තරය දාන්න ඕනි කියලා. හිතෝඩට මීඩියා සෙන්ටර් එක සාර්ථකයි බුද්ධික. Windows 7 තමයි OS එක හැටියට දැම්මේ. තප්පර 45ක විතර බූට් වෙනවා.
හොඳයි නේද?
ඔව්. මේ මොකද මම අද ටයිම් කරා මගේ ඩෙස්ක්ටොප් එකත් බූට් වෙන්න තප්පර 45කට වඩා යනවා. ඉතින් අතින් බලනකොට හොඳයි. ඉතින් ඕව තමයි මේ දවස්වල විස්තර. ගයන් කාලා හරගෙන මම Windows 7 100කට විතර දාලා කියලා. ඇත්තටම අද මම හිතන්නේ 30 වෙනි ලයිසන් කී එකද කොහෙද මම ගත්තේ. කට්ටියට CD බෙදලා ලයිසන් කී බෙදලා මේ දැන් කොයි අද ලොග් ගල එකක් ගත්තා. මේ ප්‍රශ්නකට යමුද බුද්ධික? අපි
අද මේ අපිට ස්කයිප් කනෙක් කරගන්න බැරි වුණා නේද?
ඔව්, මේ අද පරක් වුණා පොඩ්ඩක්. මේක හින්දා ඉක්මනට පොඩ්ඩක් පටන් ගන්න ඕනේ කියලා හිතනවා. තව දෙයක් පොඩ්ඩක් බුද්ධික මතක කියන්න මතක් වුණා. මේ ගිය සතියේ ඉඳන් අපි දානවනේ මේ රියල් ඔඩියෝ වර්ෂන් එක.
ඔව්,
රියල් ඔඩියෝ වර්ෂන් එක. මේක ක්වොලිටි අඩු වර්ෂන් එකක් නෙමෙයි බුද්ධික, හැබැයි සයිස් එකෙන් අඩු වර්ෂන් එකක්. ඒ කිව්වේ දැන් අපි ඔඩියෝ එක දානවනේ 64 එකෙන් MP3 එක. ඉතින් මේකේ සයිස් එක දැන් ගිය සතියේකට නම් මට මතකෙ දෙන්නේ මෙගාබයිට් 50කට කිට්ටු වුණා. නමුත් රියල් ඔඩියෝ එක අපි ඒ ක්වොලිටි එකට කිට්ටුවෙම යනවා වගේ හදපු එක බුද්ධික මෙගාබයිට් 6ක් වගේ වුණේ. ඉතින් මම හිතන්නේ මේක ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් වෙන්න ඇති. ඒක නිසා දැන් කරන්න හදන්නේ අපි අර 32 kbps වර්ෂන් එකක් දෙනවනේ. 64 එකට අමතරව MP3 එක. ඒක අයින් කරලා ඒක වෙනුවට රියල් ඔඩියෝ එක දෙන්න. හැබැයි මම හිතන්නේ ගොඩක් අයට අපේ රියල් එක ඩවුන්ලෝඩ් කරන එක එකකින් එකක් තමයි ස්පීඩ් වෙයි. ඒකට හේතුවක් තමයි අපි ඒක හෝස්ට් කරන්නේ achieve.org එකේ. ඒක අපි හෝස්ට් කරන්නේ අපේම සර්වර් එකේ. ඉතින් ඒක නිසා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්.
අනිත් ක්වොලිටි එකනේ
දැන්. ඔව්, ක්වොලිටි එක සමානයි.
කැපැසිටි එකට එක බලනකොට මේ ඉතින් හොඳ ක්වොලිටි එකක් තියෙනවා.
ඔව්, හැබැයි ඉතින් මේක අහන්න බෑ රියල් ප්ලේයර් එක හරි VLC වගේ ප්ලේයර් එකක් නැතුව. ඒක තමයි එකම අඩුපාඩු තියෙන. ඉතින් ඒක එකපාරනේ දාගන්න ඕනේ. කට්ටි අහන ඇටම් එකේ ගාන කීයද කියලා මේ chat එකේ. ඇටම් motherboard එක, කියන්නේ 1.6 hyper threading එක HT තියෙන motherboard එකයි. ඒක onboard VGA තියෙනවා, sound තියෙනවා. SATA ports දෙකක් තියෙනවා. DDR2 එක slot එකක් තියෙනවා. ඒ ID එක slot එකක් තියෙනවා. ඔක්කොම එක වුණාම ගාන ඇවිල්ලා රුපියල් 8100යි. RAM එක නැතුව. ඒ උනාට processor එකයි board එකයි ඒ ඔක්කොම තියෙනවා. ඉතින් මම දන්නේ size එකත් අඟල් 6ක් 6ක් වගේ තමයි ප්‍රමාණය තියෙන්නේ.
අපිට ඉන්ටර්නෙට් වලට කැෆේ වලට එහෙම සාමාන්‍ය හම්බ වෙන්නේ
නේද? ඔව් කැෆේ වලට වගේ. ඒ කියන්නේ සාමාන්‍ය ડોකියුමන්ට් වල වැඩ කරන්න ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න. අනික size එකත් ගොඩක් පොඩි. Power consumption එක ගොඩක් අඩුයි.
කලින් RAM කී වෙනකම් බලවන් ද upgrade කරා.
දැනට ප්‍රශ්න තියෙන බුද්ධික 2GB තමයි ගහන්න පුළුවන් උඩරේ මොකද එක slot එකයි තියෙන්නේ RAM.
ඉතින් ඔය processor speed එකත් එක 2GB ඇතිනේ.
ඔව් 1.6 කියන්නේ ඉතින් අපි මීට අවුරුදු 2කට 3කට වගේ කලින් හිටිය වේගය නේද බුද්ධික?
ඔව්.
ඇටම් එක ගැන ගොඩක් ප්‍රශ්න යනවා මේ අපි ඒක ගැන මම බ්ලොග් එකේ දාලා ඒක ගැන අපි ගිය සතිය වෙනකොට කතා කරමු.
ඔව් අද ප්‍රශ්න වලට යමුනේ.
ඔව් පළවෙනි ප්‍රශ්නේ.
ඔව් රුවන් අහලා තින්නේ. අපි දිනන මේ PHP 4 and 5 කියන මේ version අතර තියෙන වෙනස මොකක්ද කියලා ඒකම අහලා තිනවා මේ web server එකක SMTP server එක use කරලා mail level මේ ලෙවණකේ limitation තියෙනවද මොනවා හරි කියලා. ඊට පස්සේ
form mail script එකක් form mail address from mail address එක spam විය හැකිද කියලා අහනවා.
ඔව්.
උත්සාහ කරන්නේ මම හිතන්නේ මෙයාට PHP 5.4 කියලා කියන්නේ ඉතින් versions දෙකක් නේ බුද්ධික. ඉතින් මේ දෙක අතර ලොකු වෙනස්කම් තියෙනවා.
5 වල සෑහෙන object oriented ප්‍රෝග්‍රෑමින් පැත්තට ගියානේ.
ගිහිල්ලා තියෙනවා 4 වලදී object oriented තිබ්බේ නෑම වගේ. නැත්තෙම නෑ නෙමෙයි නෑ වගේ. හැබැයි 5 වලට යන එක තමයි දැන් කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ මොකද 4 වල කරන එක තේරුමක් නැහැ.
දැන් ඔක්කොම සර්වර්ස් වගේ 5 වලට support කරනවා.
ඔක්කොම සර්වර්ස් 5 වලට support කරනවා. අනික ප්‍රොහොමන්ස් අතින් බැලුවත් ගොඩක් වෙලාට PHP 5 ඉදිරියේ. ඒක නිසා 4 පාවිච්චි කරන්න එපා. දැන් ඒ කියන්නේ ඒක obsolete version එක. SMTP එක හරහා PHP හරහා mail යවන්න පුළුවන්ද කියලා කම PHP ඇතන PHP වල mail කියන function එකක් තියෙනවා. මේ function එක වැඩ කරන්නේ PHP ini එකේ දීලා තියෙන අනු. ඔයා SMTP server එකක් define කරලා තිබ්බොත් ini එකේ මෙයා SMTP server එක use කරන්නේ. නැත්නම් send mail path එක පාවිච්චි කරන්න කියලා කිව්වොත් Linux වල දිනක් මේක send mail එක තමයි පාවිච්චි කරන්නේ. Windows වල දිනක් අනිවාර්යෙන් SMTP server එකක් define කරන්න ඕනේ. එතකොට පාවිච්චි වෙන්නේ. Limits තියනවාද? ඔව්. ඒක server එක කෙනා දාලා තියෙන limits අනුව තමයි PHP mail එකෙන් යවන්න පුළුවන් මේ තීරණය වෙන්නේ. From address එක spam වෙන්න පුළුවන්ද කියලා අහනවා. I think spam යවුවොත් ඒක spam වෙනවා.
ඔනේ නිකන් ස්පෑම් වෙන්නේ නැහැ.
නිකන් ස්පෑම් වෙන්නේ නැහැ. ඔය ස්පෑම් යවුවොත් ඒක ස්පෑම් වෙනවා. අනික මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ හැමෝගෙම ඉල්ලලා තියෙන්නේ මේ මාකටිං කරනවා කියලා මුදල් හොයන්න මේල් ගහන්න එපා. කට්ටියගේ ඊමේල් ඇඩ්‍රස් එක්ක අවුගල්ලා ඒක අනිත් අයටත් කරදරයක්. ටික දවසක් යනකොට වෙන්නේ ඔයාගේ මේල් කොහෙටවත් යන්නේ තියෙන එක තමයි අන්තිමටම වෙන්නේ. මොකද හැමෝම මේල් එක සිලෙක්ට් කරලා ස්පෑම් කියලා ක්ලික් කරනවා Gmail වල. හරි ආහුවලා හරි මාකර ඒගොල්ලෝ පාවිච්චි කරනගේ
මේක සර්වර් එකක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ නේ
ඔව් ඉතින් වෙන කාගේ හරි හෝස්ට් කරලා තියෙනා නම් එයා ඔයාගේ account එක අයින් කරලා දානවා මේල් ගොඩක් යවන්න ගත්තොත් එහෙම ඉතින් ඕක තමයි තියෙන ප්‍රශ්නේ ඉතින් අනික ඉතින් මේ දැන් ගොඩක් අය මේ ව්‍යාපාරයක් කරගෙන තිනවා මේ අනුන්ගේ email account හොයාගෙන මේ අපි email marketing කරනවා 50,000කට mail යනවා 20,000කට mail යනවා කියලා කරන එකක් නේ බුද්ධික
ඔව් නේද මේ ඒක මම හිතන්නේ මේ අද professional විදිහට කරනවා නම් කමක් නැහැ නේ. කියන්නේ ඊමේල් ඇඩ්‍රස් නැතුව මේ ඔප්පින් ඔප් අවුට් දෙකක් දීලා ඒ විදිහට කරනවා නම් නේද?
ඔව්.
මේ එහෙම නැතුව කට්ටිය කරන්නේ මේ ඊමේල් ඇඩ්‍රස් ටිකක් කොහෙන් හරි අරගෙන ෆෝවර්ඩ් කරන මේල් වලින් හරි එහෙම කරන එක.
ඔව්.
නැත්තම් ඔය දැන් ඒ විදිහ සර්විස් එහෙමත් තියෙනවනේ නේ?
ඔව් ඉතින් තමන් කැමති නම් ඒකට කියලා රෙජිස්ටර් වෙන එක වෙනම කතාවක්. බලෙන් අනුංගීමේ දැන් මේ ළඟකදී නම් මේ ගෲප් වලටත් අපේ ඊමේල් දැන් ගෲප් කියන්නේ මේ Google ගෲප් වලටත් අපිව ඇඩ් කරනවා. ඒ කියන්නේ අපෙන් අහන්නේ බලන්නේ එහෙම නෙමෙයි.
ඔව්.
ඒගොල්ලෝ ඇඩ් කරලා දානවා. අපි අයින් වුණාම ආයෙ ඇඩ් කරනවා. දැන් මම නම් ඇතනම මේ ඔටෝ මාව ගෲප් වලට ඇඩ් කරන්න බෑ කියන එක දාන ගානට අවිලා දාලා දැම්මා. මොකද ඒක කරදරයක් වෙන හින්දා. ඉතින් අර මිනිස් දැන් මේ මොකද සමහරක් කට්ටිය පටන් ගන්න තියෙන මේ Google groups හරහා මේ marketing mail ගහන්න.
ඔව් මුලින්ම පටන් ගන්න shape එකේ ටික දවසක් ගියාම ඔන්න පටන් ගන්නවා.
ඔව්. මේ ඉතින් මේ වගේ ඉතින් පහත් මට්ටමේ මම හිතන්නේ වෙලද මේ දැන්නේ මේගොල්ලන්ට දෙන අයගේ බඩු ගන්නෙත් නෑ මන්න. ඒ කරන අය ගැනත් මම නම් කිසිම මේකක් නෑ. මොකද මාකටිං ඊමේල් මාකටිං කියන එක මේ ලෝකේ කරනවා. ඒක අර බුද්ධික කලින් කිව්වාගේ යම් කිසි නේද බුද්ධික.
ඔව්.
කියන්නේ සාරධර්ම පද්ධතියකට ඇටත්ත කරන්න ඕනේ. මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට නොකර. ඊළඟ එකට යමුනේ.
ඔව්. ඊළඟට ප්‍රශ්න අහලා දෙන්නේ. නයා කියලා අහලා දෙන්නේ.
අර මේක මෙහෙට ආපු නෑද දන්නේ
නෑනේ. එයා කියලා දින එයාගේ මැෂින් එක ඔන් කරලා මේ පැය භාගයක් විතර යනකොට මේ මොනිටර් එකේ වැඩ මොනිටර් එකේ සද්දයක් එනවලු. නේ මොනිටර් නෙමෙයි තින්නේ.
යනකොට
මෝටර් එකක් වැඩ කරනවා වගේ සද්දයක් එනවලු. ඒකට මොකද කරන්න කියලා අහනවා. මේ ප්‍රශ්නේ ඉතින් අහලා තියෙන විදිහ නම් පොඩ්ඩක් පැහැදිලිමදි නේද?
සමහරවල්ලාට මෙහෙම ප්‍රශ්න එන්න පුළුවන් බුද්ධික ටිකක් කියලා යනකොට මැෂින් එක රත් වෙනකොට මේ සමහර ඒවා මේ ෆෑන් කන්ට්‍රෝල් වැඩ කරන්නේ ඩයිනමික් විදියටනේ.
හීට් එක ගන්නවනේ.
හීට් එක ගන්නවා. මැෂින් එක රත් වෙනකොට ෆෑන් සයියෙන් කරගෙන.
ඔව්.
ඒක ඉතින් වරදක්ම කියන්නත් බෑ.
ඔව් ඒකයි ගානින් මම දැකලා තිනවා මේ සමහරු ඇසෙම්බල් කරනකොට රෙච්චර පිළිවෙලකට ඇතුලේ වයස් එහෙම මේ අර කේබල් ක්ලිප් කරන්න එහෙම නැතුව දාලා තිනකොට ටික වෙලාවක් යනකොට මේ කේසින් එකට කේබල් එකක් හේත් වුණාම එහෙම අර
වයිබ්‍රේට්
වෙනවනේ. ඒකත් සද්දෙන්න පුළුවන් සමහර වෙලාවට.
ඔව් සමහරලාට බුද්ධික මාත් දැකලා තිනවා මේ දැන් ඒ කියන්නේ කේබල් විතරක් නෙමෙයි මේ කේසිනුත් හෙල්ලෙනවා.
ඔව්
හොඳ මැෂින් ද අපේ IBM එකක් තියෙනවා. ඒ මැෂින් එක සමහරලාට ගල සද්දයක් එනවා. කේසෙකට අත තිබ්බහම නැතිනවා. කොහේ හරි කේසෙක වයිබ්‍රේට් වෙනවා. පස්සේ කරපඩේ හැම තැනටම කේස් එකේ අර පියන් ඇරර තැන් වලට අපි පොඩි අර රබර් කෑලි තියලා හයි කරා වුන පස්සේ ටිකක් හරි ගියා. ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙනවා.
හොඳ හොඳ පවර් සප්ලයි වල බුද්ධිකයේ තියෙනව නේද වයස් වලට ඔක්කොටම ලොකු මේ රබර් කේසින් එකක් වගේ.
ඔව් ඒ ඔක්කොම එකතු කරලා දානවා ගොඩක් ඒවා ඇති. අර අඩු ගන්න ක්ලිප් කරලා හරි තියෙනවා.
ඔය ඉතින් ඇසෙම්බල් කරනකොට කොහොමද දැනගන්න ඕනේ දැත්තම් මේ වයර් හරියට ගයිඩ් කරලා තැන් වලට තියලා ඒක තද කරන්න පුළුවන් ඒවා තද කරලා මේ වයර් හැම තැනම අදින් නැතුව ෆෑන් වල ගෑවෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ නේද බුද්ධික?
ඔව් ඒක වෙන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට මෙයාගේ මේ ප්‍රශ්නෙට හේතුව ඒත් තව ටිකක් පැහැදිලි කරලා එවනවා නම් මීට වඩා උත්තරයක් දෙන්න පුළුවන්.
ඔව් අපිට සද්ද රෙකෝඩ් කරලා යන්න පුළුවන්
නන්නේ. ඔව් ඒක මේ සද්ද එන්නේ අයි නැති වෙලා යනවාද කොච්චර වෙලාවකින්
ඒ වගේ කියලා ෆෑන් එකක් වෙන්න ඕනේ නේ.
ඔව්
ගොඩක් වෙලාවට ෆෑන් එකක් තමයි තියලා මට තියෙන්නේ. මොකද ඒක බ්‍රෑන්ඩඩ් මැෂින් නෑ නේද විශේෂයෙන්. මොකද බ්‍රෑන්ඩඩ් වල අර ටිකක් දැන් උදාහරණයක් ගත්තොත් අපේ සාමාන්‍ය කම්පියුටර් එක CPU ෆෑන් එකක් ගත්තොත් තියෙන්නේ අඟල් දෙක විතර ෆෑන් එකක්. දැන් IBM හරි ටිකක් හොඳ කම්පියුටරයක් ගත්තොත් නම් මේක 5 inch 6 inch වගේ ෆෑන් එකක් තියෙනවා.
සමහරවිට ෆෑන් දෙකක් තියෙනත්
පුළුවන්. ඔව් ෆෑන් දෙකක් තියෙනත් පුළුවන්. මොකද ඒක අර ඒගොල්ලෝ හීට් සින්ක් උනත් මේ Intel හීට් සින්ක් එක නෙමෙයි ලොකු හීට් සින්ක් එකක් දාලා ඒකට ලොකු ෆෑන් එකක් දාලා තමයි තියෙන්නේ. ඉතින් ඒවා අර ඩයිනමික් නිසා ටිකක් මෙයා වෙනකොට හයින හයියෙන් කරගෙන IBM එහෙම නම් සමහරවිට අර ජෙට් එන්ජින් එකක් වගේ සද්ද වෙන වෙලාවල්
තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ සුරංග. අහලා තින්නේ මේ ස්කයිප් වල මේ සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියලා.
සාමාන්‍ය විදිහටම තමයි.
ඔව්. ඒක ඇත්තටම මේ ස්කයිප් කියලා වෙනසක් නැහැ. ඉතින් සිංහල කීබෝඩ් එක යාට මාරු කරලා ටයිප් කරන්න පුළුවන් නම් ඕනි ඇප්ලිකේෂන් එකක පුළුවන්. හැබැයි මට මේ ප්‍රශ්නේ
මේක ප්‍රශ්නයක් තිබ්බා බුද්ධික. පරණ Skype versions වලදී සිංහල ටයිප් කරන්න බෑ.
Unicode support නෑ.
Unicode support එක නෑ. අලුත් version එක දැම්මනම් හරි. ඔව්.
මේ ඒකම මේ දැන් එයා මේ මට හිතෙනවා අර web based keyboard එකක් නම් පාවිච්චි කරන්නේ මේ ඒ වගේ දේවල් බෑ. ඉතින් එහෙනම් copy කරලා paste කරන්න තමයි වෙන්නේ Skype වලනේ.
ඔව්. ඔව්. ඒක copy කරලා paste කරත් කොටු වෙන්නේ බුද්ධික.
ඔව්. මේ සපෝ යුනිකෝඩ් සපෝට්
කරන්නේ. යුනිකෝඩ් සපෝට් කරන්නේ.
හරි. ඊළඟට නාම හරි තින්නේ මේ. ඒක ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි. කියලා තින්නේ අපිට හොඳ කියලා. අපි ගැන ඉතින් හැඳින්වීමක් කරන්න කියලා තියෙනවා.
අපි ගැන හැඳින්වීමක් කියලා ගමන් මේ අපි කට්ටිය ගැන වෙන්නේ නේද? අපි කට්ටිය ගැන හැඳින්වීමත් එක්ක කතා about එකේ නෑ නේ බුද්ධික. කවුද නම් ටික තියෙනව නේද?
ඔව් මම හිතන්නේ ඉතින් අහන්න අපේ ගොඩක් කට්ටිය Skype වල Facebook වල අපි ඇඩ් කරගෙන ඉන්නවා. ඒ වගේම chat වලත් ඉතින් කතා කරනවා. ඉතින් ගොඩක් අය ඉතින් දන්නව නේද? දැනගන්න දෙකුත් නැහැ ඉතින් ඊට වැඩිය.
ඔව් ඉතින් අපි ගැන මොනා දැනගන්නද අපි ඉතින් ඔහෙ ඉන්නවා.
ඔව් ඔහෙ ඉන්නවා මේ සිකුරාදාට මේ වගේ වැඩක් කරනවා.
මේ වගේ වැඩක් කරනවා. ඔව්
අපි මොන වැඩ දිනුවත් පාඩු කරන් ඇවිල්ලා.
පාඩු කරන් ඇවිල්ලා ඉතින් ඒක තමයි ඉතින් අපි කරන වැඩේ. දැන් ගොඩක් අය හිතෙන්න පුළුවන් මේකෙන් අපි ලබන ප්‍රතිලාභය මොකද්ද කියලා. මේක ඇත්තටම බුද්ධික කරන්න හේතුනේ මෙහෙම දෙයක් ඇතනො තිල්ලයි මට මේ කට්ටියට දන්න දෙය කියලා දෙන්න ඕනේ බුද්ධික. මට මතකයි මම පොඩි කාලේ මට ඉලෙක්ට්‍රොනික ගැන ලොකු තිබ්බ බුද්ධික උනන්දුව. මම මේ කියන්නේ 6-7 වසර ඉන්න කාලේ. ඉතින් ළඟ අපාත තියෙන බුද්ධික රේඩියෝ හදන කඩය. ඉතින් දැන් ඔය ඉස්සර තිබ්බ බුද්ධික මේ සෙනිත් කියලා එකක් මම හිතන තාමත්
සංගරාවක්.
ඔව් ඒකේ සිප්නන කියලා සංගරාවක් ගැව්වා. ඉතින් මම ඔක පළවෙනි සංගරාවේ ඉඳන් ගත්තා. ඉතින් දැන් උනත් කෙනෙක්ට ඒ සංගරා බලන්න අරන් බලන්න පුළන්න බුද්ධික අද කාලේ තියෙන පරිගණක සංගරා සහ ඒකේ ගිය කන්ටෙන්ට් එක يعني ඒකේ තිබ්බ දේවල් අදටත් මං හිතන්නේ මං ගොඩක් වෙලාට ඒවැ තිබ්බ දේවල් වලින් ප්‍රයෝජන ගත්තා. මොකද ඒකේ බුද්ධික
මේ කලින් ඒකේ ලොකු වෙනසක් තිබුණා. දැන් ඒ දවසලත් ඒක සිංහලෙන් පාඩම් ගියේ. සිංහලෙන් තිබුණා. හැබැයි දැන් ඒක දැන් අපි කම්පියුටර් සිංහලෙන් උගන්නන්න try කරනකොට වගේ ඉලෙක්ට්‍රොනික ඊට වඩා සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තියුණා
නේද? ඒ කියන්නේ
හැම වචනයකටම සිංහල භාවිතා කරන්න ගිහිල්ලා තියුණා නෑ
ඒකේ. අනික ඒකේ
දැන් දෙලිව තිබුණා
නේද? ඔව් අනික ඒකේ දැන් අර මයික්‍රෝ කන්ට්‍රෝලර් ගැන ඉඳන් පාඩම් තිබ්බා. යෝකින් බය කියලා මේ පිටරටෙක් කෙනෙක් තමයි ඒක ලියලා තිබ්බේ. ජර්මන් කෙනෙක්. එයා දැන් ඒක එයා ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් සිංහලට මේක පරිවර්තනය
කරනවා. නෑ මතිලා විමලසේන
කියලා එයා මේ හැබැයි මේ 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 සෙනිත් කියන නමට මාරුණා. මේ අතන සිප්නන කරේ සෙනිත් කියන සමාග ආයතනේ. ඒගොල්ල මේක ටික කාලෙකදී මේක සෙනිත් කියලා මාරු කරා. එතකොට අර ඒකෙ තිබ්බ හොඳ ගති, ඒකෙ තිබ්බ අර හොඳ ආටිකල් ඔක්කොම වගේ බුද්ධික නැති වෙලා ගියා. දැන් ඒ කාලේ ඒ කියන්නේ මම මේ කියන කාලේ බුද්ධික මේ මොබයිල් නෙට්වර්ක් එක වැඩ කරන්නේ කොහොමද කියන එක මම මුලින්ම ඉගෙන ගත්තේ ඕක කියවලා. ඒ කාලේ මොබයිල් ෆෝන් නැති අපිට මොබයිල් ෆෝන් නෑ දකින්නත් නැති වගේ කාලෙක. මේ සෙල්ස් කියන්නේ මොනවද? සෙල් වලට මාරු වෙන්නේ කොහොමද? ඒ වගේ. ඉතින් මං හිතන්නේ මේ ඔය කාලේ ඉතින් ඔය වගේ දේවල් කියෝ කියෝ දැන් මේවා දැන් ඉස්සර කිව්වොත් එම්ම මේ මට මතකයි මම පළවෙනි හදපු සර්කිට් එක බුද්ධික හැදුවේ මේ විජේ පත්තරේ දන්නවනේ. විජේ පත්තරේ බල්ල තමයි හැදුවේ. මේක අර මේ බයිසිකලෙට හෝන් එක. මේක IC එක තිබ්බේ NE555 කියන අර මේ ටයිම් IC එක. මේ ඉතින් දැන් රුපියල් ඇඳලා තියෙන ලොකුවටනේ. මොකද IC එක ඒ කාලේ රුපියල් 15ක්ද
කොහෙද?
25ක් විතර. ඉතින් රුපියල් 25ක් නෑ IC එක ගන්න. ඉතුරු කෑල් ටික ගෙනවා. ඉතින් ඒ කාලේ රෙසිස්ටර් එහෙම ගන්න කලර් කෝඩ් එක හරියට දන්නේ නැති හින්දා කඩේට ගිහිල්ලා රෙස්ට්‍රේ දෙනකොට අර කොල්ලේ තැනදී අමුණ ගන්නවා. ඒ දැනට අමුණගෙන තමයි ගෙදර ඇවිල්ලා කාඩ්බෝඩ් කෑල්ල එක හදලා දැන් IC එක ලොකු ඉඩක් තිබ්බා. ඉතින් ඊට පස්සේ IC එකක් ඒ කියන්නේ දැකලා තිබ්බේ නෑ උද්දික. ඉතින් ඒ අර පින් අටක IC එකක් මොන වගේද කියලා. කඩේ IC එක ගිනල්ල බලනකොට අම්මා
පොඩි
මං අඟල් දෙකේ ඉදර කොටුවක් ඉඩ තියලා දින අර මොකද අර සර්කිට් එක අඳිනකොට යා ලොකු. ඊට පස්සේ මේ IC එකේ හෙව්ව කොහොමද ඩොට් එක කියලා. පින්නන් එක ඩොට් එකක් තියෙනවනේ. ඉතින් මේ ඩොට් එක නෑ. ඊට පස්සේ කොහමරි පළවෙනි දවසේ බෞද්ධ එහෙම නෑ. මේ ඉතින් අර පොඩි සර්කිට් වයර් අරගෙන මේ එක පින් එකට තියලා කම්බියෙන් ගැට ගැහුවා. ඒ කියන්නේ වයර් එක. ගැට ගහලා තමයි සර්කිට් හැදුවේ. ඊට පස්සේ ඉතින් අම්මලාට අඬලා අඬලා අනේ මේවා කරේ බුද්ධි ගැත්තන මට ඉස්සර ඉස්කෝලේ යනකොට දෙන සල්ලි වලින් දවල්ට කන්නේතුව සල්ලි ටික එකගොල්ලෝ ඕවා තමයි කරේ. ඉතින් ඕවා කරනකොට ඉතින් අර මං කලින් කිව්වාගේ ප්‍රශ්නට ගියොත් ඉතින් දැන් අර කඩේට ගිහිල්ලා දැන් අහනවනේ අපි. දැන් අර රේඩියෝ හදනකොට බලන් ඉන්නවා මං ගිහිල්ලා හවසට ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ඕක තමයි කරන්නේ. ගිල බලන් ඉන්නකොට මේ මිනිස්සු මේ අපිට හංගනවා. මට හොඳට මතකයි
රේඩියෝ කඩවල තාමත් කට්ටිය වගේ
හංගනවා.
කියලා දෙන්නේ නැහැ කිසිම දෙයක් පොඩි ළමයින්.
දැන් මම මොකක් හරි එකක් අහලා මොකද්ද දැන් ඔතන කරේ කිව්වම මෙයා කර බැඩේ බුද්ධික මේකේ IC එකේ ප්‍රශ්නයක් කියලා දැන් printed circuit board එකේ යටේ pin දෙක එක්කව කරලා තියෙන්නේ. උඩින් තියලා පෑස්සෝ බුද්ධික. ඒක උඩින් pin දෙක ආයිසරය. මේක ප්‍රශ්නේ කියලා. ඉතින් ඔවගේ ඉතින් ඒ කාලේ වා තේරෙන්නේ නැතුව නට.
ඔය වගේ මේ ඒ තව කට්ටියක් කරනවා. දැන් මොන හරි ඒගොල්ලෝ දැන් RX circuit එකක් එහෙම modify කරනවානේ සමහර වෙලාවට noise එනකොට එහෙම. කියලා ඒ දාන resistors වල color code එක මකනවා.
ඔව්.
IC වල උඩින් number එක හොයාගන්න බැරි වෙන්න
ගන්න
මොකක් හරි. ඒ වගේ දේවල් කරනවා නේද?
ඔව්. ගොඩක් වෙඩනේ ඔය බුදුරජාස් මාලා රෝමේ හැදුවම IC එකේ number එක මකනවා. ඉතින් ඔය වගේ ඉතින් කරන එකේ මට හිතන දැන් අපි මේව අමාරුෙන් ඉගෙන ගත්තත් අපි මේව කොහොම හරි දැන් කම්පියුටර් ඉගෙන ගන්න කාලෙත් එහෙම බුද්ධික. ඒ කියන්නේ දැන් කටීද නැති අපිට සල්ලි තිබිලා අපි හොඳට මේ ඉස්කෝලේ ගිහලා කම්පියුටර් ඉගෙන ගත්ත කියලා නෑ. මට කම්පියුටර් ඇත්තිය අපේ ගෙදර ඇයිද කම්පියුටර් මට අරන් දෙන්නවත් කාත් වෙන්නේ. මම අල්ලපු ගෙදර එක්කෙනා කම්පියුටර් ගත්ත එකෙන් තමයි මම ඉගෙන ගත්තේ. එයා ක්ලාස් ගිය පොත කියවල තමයි මම ඒ කියන්නේ එයා ක්ලාස් යනවා. එයා පොත කියවෝ එයා ගේන පොතේ මම කියවන. ඉතින් කියවල බලලා තමයි අපි කම්පියුටර් ඉගෙන ගත්තේ. ඉතින් ඔය වගේ ඉතින් ස්කෝලේ ඉතින් ඉස්සර කම්පියුටර් එක අල්ලන්න දෙන්නේ නැහැ නේ බුද්ධික කම්පියුටරේ තියෙන ඈතටලා බලන් ඉන්නේ ඉතින් ඒක ඉතින් ඕම ඉතින් ඕවා හින්දා තමයි අපි මේ වගේ මිනිස් ඒ කියන්නේ මට නම් මේ මං කොච්චර වැඩ තිබ්බත් මොනා දාලත් බුද්ධිකලාත් ඇදගෙන බලෙන් හරි යන් 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 කියලා ඉන්නේ අපි දන්න දෙයින් චුට්ටක් හරි කාට හරි කියලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපේ තියෙන මේක වෙනින් අපි අතේ සල්ලි දන් කරගෙන මේ ඔක්කොම කරන්නේ අන්න ඒ අපිට වෙච්ච දේවල් තව කෙනෙක්ට නොවෙන්න තමයි.
මේ අපි ගැන ඉතින්
ওই ටික තමයි කියන්න තියෙන්නේ. අපි ගැන ওই ටික දැනගත්තොත් ඇති මම හිතන්නේ නේද? අපි වැඩ කරන්නේ කොහෙද මොනාද කරන්නේ කියන එක වැඩක් නැහැ නේ. මේ කෙනෙක් චැට් එකේ කියන ඔය අවුරුදු 40කට කලින් දේවල් වෙන්නේ නේද?
නෑ නෑ. ඊටත් වැඩි මම හිතන්නේ 60කට විතර කලින්.
60කට කලින් වයි. ඔව්. ඉතින් මම හිතන්නේ පරිගණක වලට එන්න කලින් පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික වගේ දේවල් ඉගෙන ගන්නවා මම හිතන්නේ ටිකක් ලොකු මේකක් තියෙනවා නේද
බුද්ධි. ඔව් අනිවාර්යෙන්. ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑමින් නේ මේ ඉගෙන ගනිද්දි මේ ඒක හරියට වැදගත් වෙනවා. තාමත් ඒ කියන්නේ දැන් කට්ටිය ගොඩක් දෙනෙක් ඇවිල්ලා මේ දැන් කම්පියුටර් ඉංජිනේරින් කරනකොටත් ඉලෙක්ට්‍රොනික ගැන දැනුම නැතුව මේ ඔය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වල තියෙන කන්සෙප්ට් ඔය ලොජික් ගේට්
මොනවාද
කියලා දැන් ඒවා يعني ඒක ඉගෙන ගන්නවා ඒක විභාග ලියන්නත් පුළුවන් මේ ඒත්
අපිට අඩව
අයිඩියා එකක් නැහැ
මේ අපිට අහතර දන්න x k o ගේට් මොනවාද
ඒ ඔක්කොම දන්නවා ඒ වුණාට මේක ඇත්තට වෙන්නේ කොහොමද ඇත්තට වැඩ කරන්නේ කොහොමද ඒවා පැකේජ් වල එන්නේ මොන විදියටද ඒවා ගැන දැනුමක් නැහැ ඉතින් ඒක මම හිතන්නේ මූලික දැනුම තියෙනකොට ගොඩක් වැදගත් ඒකනේ.
ඔව්.
මේ ඊළඟ ප්‍රශ්නෙට යමුනේ.
ඔව් ඊළඟ ප්‍රශ්නෙට යමු.
රුවන් අහලා තින්නේ මේ යහලා දිනවා MD5 වල encrypt කරලා දින password එක decrypt කරන්න බලවන්ද කියලා.
බෑනේ.
ඔව්. එතකොට මේ
එහෙම decrypt කරන්න අවශ්‍ය නැහැ නේද බුදේ. මොකද MD5 කරලා data එකක් තියාගන්නේ ගොඩක් වෙලාවට password එක match කරලා බලන්න මිසක් ඒක decrypt කරලා බලන්න නෙමෙයි.
ඇත්තට MD5 වලට يعني MD5 වලට ගත්තට පස්සේ යා hash එකක් දෙන්නේ.
ඔව්.
ඒකෙන් ආපහු ගන්න බෑ මේ
මොකද original
data එක ගන්න බෑ. කොයි වෙලාවකවත්. ඒකෙදි පුළුවන් කියන්නේ මේ ඕකට අර brute force attack එකකින් කරන්නත් බෑ බෑ. dictionary attack එකක් කොයිකකින් පුළුවන් ඒත් පුළුවන් මෙහෙමයි දැන් ඩික්ෂනරි එක නම් වචන දිනවනේ ගොඩ ඒ හැම වචනකම MD5 එක ජෙනරේට් කළා ඒක අර ඔරිජිනල් එකත් එක්ක මැච් කර කර බලන්න පුළුවන් ඒ දෙක මැච් වෙනවා නම් ඒ කියන්නේ ඒක තමයි වචනේ
මේක මේ බුද්ධිකය සෝල්ට් වගේ මක්කරි කයක් එක පාවිච්චි කරොත් හැම ඒත් අමාරු නේද
ඔව් මේ
එතකොට සැහෙන්න අමාරු
එතකොට ඒ කියන්නේ දැන් මේක ගොඩක් වෙලාවට ගන්න එක්කෝ මේ
MD5 විතරක් නෙමෙයි තියෙන්නේ ගොඩක් වෙලාවට
ක්‍රිප්ටෝග්‍රැෆි වලදී ගන්න ඕන නැත්නම් ෆයිල් ඉන්ටග්‍රිටි චෙක් කරන්නත් ගන්න මේකේ හෑෂ් එක. ඒකේ එක මේ බිට් එකක් වෙනස් වුණාත් හෑෂ් එක ලොකු ගානකින් වෙනස් වෙලා යනවා. මේ ඒත් ගාලේ දැන් මට පොඩි සයිට් එකක් හම්බුණා. මේක ගැන හොයනකොට මේ ඒකේ තියෙනවා මේ වගේ එකක්. ඒ දැන් අපි මොනව හරි දෙයක MD5 එක ජෙනරේට් කරාම එයා ඒක ඒගොල්ලන්ගේ ඩේටාබේස් එකකට දාගන්නවා. දාගෙන තව කවුරු හරි ඒක MD5 එක දුන්නොත් එහෙම එයා ළඟ තියෙනවා ඩේටා එක. එයා අනිත් පැත්තට දෙනවා ඒක. මේ ඒ වගේ සයිට් එකක් නම් තියෙනවා. ඒත් ඉතින් පාස්වර්ඩ් එකේ තියෙනවා කියලා කියන්න අමාරුයි. දැන් හිතන්නකෝ රටක නමක් වගේ කියලා. රටක නමක් වගේ එකක අපි MD5 එක ජෙනරේට් කරොත් එහෙම මේ සයිට් එකේ ඉඳලා ඒගොල්ලන් ඩේටාබේස් එකට දාලා තියාගන්නවා. මේ ආයි තව කෙනෙක් ඒ MD5 හෑෂ් එක ඒ සයිට් එකේ ගිහින් ගැහුවොත් එයාගේ ඩේටාබේස් එකකින් මැච් කරලා එයා කියන මෙන්න මේ රටේ නම තමයි මේකේ තියෙන්නේ කියලා. ඒ වගේ ඩේටාබේස් එකක් මේන්ටේන් කරන සයිට් එකක් නම් හම්බුනා. ඒත් පාස්වර්ඩ් එකක් එකකින් හොයාගන්න පුළුවන් වෙයි කියලා කියන්න බෑ. ඒකට අර ඩික්ෂනරි ඇටැක් එකකින් හොයනවා වගේ දේවල් තමයි ඒක කරන්නේ. ඔව්.
හැබැයි මේ මෙයාට අවශ්‍යතාවය තියෙන මේ පාස්වර්ඩ් වෙරිෆිකේෂන් එක කරන්න නෝමලි කරන්නේ ඉතින් අපි user ගේ password එක save කරනකොට ඒ කියන්නේ යා password එක ලබා දෙනවා අපි කරන්නේ password එකේ variable එක අරගෙන ඒක MD5 වලට hash එකට convert කරලා ඒ hash එක තමයි අපි save කරන්නේ database එකේ password field එකේ හැටියට.
ඔව්.
ඊට පස්සේ login එක verify කරනකොට කරන්නේ යා login වෙනකොට දීපු password එකත් MD5 කරලා ඒන hash දෙක match කරනවා database එක එකයි.
ඔව්.
user දීපු එකේ hash එකයි. ඒ දෙක match වෙනහන් log වෙනවා නැත්නම් නැහැ. මොකද මේ MD5 වල කොයි දැන් ඔය Linux වල කරත් වෙන පරිගණකයක කරත් කොයි පරිගණකයක කරත් ලැබෙන hash එක එකම සමානයි variable එකක නම්.
ඔව්.
ඉතින් ඒ විදිහට තමයි කරන්නේ මේක database වල මේ විදිහට තියාගන්නේ සාමාන්‍යයෙන් ඒක ප්‍රමිත් ඒ කියන්නේ ප්‍රතිපත්තියක් හැටියට. මොකද දැන් සමහරවිට අපි පාවිච්චි කරන password එක එක අඩවියකට අපි තවත් එකකට පාවිච්චි කරනවා.
සයිට් එකේ අයිතිකාරයටවත් අවශ්‍යතාවයක් නැහැ
පාස්වර්ඩ් එක බලන්න. ඔව් අවශ්‍ය නැති හින්දා තමයි මේ විදිහට කරන්නේ. ඉතින් ඒක සමහර අය කරන සමහර අය කරන්නේ. අනික දැන් මේ හදිසිය මේ වගේ ඩේටාබේස් එකක් හැක් කරොත් මේ ඔක්කොම පාස්වර්ඩ් ටික එළියට ගන්න පුළුවන් කට්ටියට. එන්ක්‍රිප්ට් කරලා ඒ වගේ MD5 හෑෂ් එකක් හදලා දැම්මේ නැත්තම්. ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි පාස්වර්ඩ් එක සාමාන්‍යයෙන් MD5 කරලා දාන්නේ. MD5 නෙමෙයි එක එක අය එක එක ඇල්ගොරිතම් පාවිච්චි කරනවා. සාමාන්‍ය කොමන්ලි පාවිච්චි කරන එක තමයි MD5.
ඊළඟ ප්‍රශ්නේ යමුනේ ගාලින්.
ඔව්.
දුසාර අහලා තින්නේ මේ අහලා තින මේ බිට් ලොක එන්ක්‍රිප්ෂන් කියන්නේ මේ මොකද්ද කියලා විස්ට අල්ටිමේට් වල දින. ඒ වගේම TPM enable BIOS. TPM කියන්නේ මොකද්ද කියලාත් අහලා තිනවා. ඒ වගේම බිට් ලොක එන්ක්‍රිප්ෂන් මේ enable කරොත් එහෙම performance අඩු වෙනවද කියලා. මේ ඇත්තටම බිට් ලොක එන්ක්‍රිප්ෂන් කියලා කියන්නේ මේ ඒ කියන්නේ මේ disk එකේ data encrypt කරන technology එකක් නේ. ඒකට මේ ටෙක්නොලොජි එකක්. ඒකට මේ සිකියුර් මම හිතන්නේ TPM කියලා කියන්නේ මේ මොකද්ද ගාලින්ග ඒකට
trusted platform module කියන
එක. module කියන එක නේ. ඒ කියන්නේ මේ encryption data කියන්නේ key එක තියාගන්න මේ පාවිච්චි කරන එක මේ chip එකක් නේ.
ඔව්. දැන් මේ මේක බුද්ධික තියනවා. දැන් මේ මේ bit locker පාවිච්චි කරන්නේ නැතුව දැන් අලුත් වෙන හැම hard disk එකක්ම self එයා self තියනවා බුද්ධික encryption එක. self encryption එක කියන්නේ අපිට BIOS එකේදී කියන්න පුළුවන් මේ මේ hard disk එක secure enable කියලා.
ඔව්.
දැන් පොඩ උදාහරණයක් ගත්තොත් දැන් බුද්ධික දැන් අපේ hard disk එකේ තියෙන data තියෙන encrypted නෙමෙයි. encrypted නෙමෙයි කියන්නේ ඕන කෙනෙක්ට ඕන විදියකට මේ hard එක මගේ දැන් laptop එකේ මම කොච්චර password 100ක් දාලා තිබ්බත් මගේ laptop එක කවුරු හොරකම් කරොත් hard disk එක ගල්ලා එයාට data ටික ඔක්කොම ගන්න පුළුවන්. මේ data කියලා කියන්නේ මගේ save password කරපුවා, එතකොට මගේ browser history, email ඕන එකක් ගන්න පුළුවන්. එතකොට දැන් bit locker වගේ එකක් දාලා එයා encrypt කරොත් එහෙම hard disk එකේ data encrypt වෙලා තියෙන්නේ. එතකොට දැන් encrypt වෙලා තියෙනකොට වෙන්නේ decrypt කරන්නේ key එක ඕනේ. decryption key එක. ඉතින් දැන් hard disk එක වෙන කෙනෙක් හොරගම් කරොත් අර decryption key එක දන්නේ නැත්නම් මේක ගන්න බෑ. හැබැයි බුද්ධික අර දැන් මේක වෙන්නේ software වල ඉන්න ගොඩක් වෙලාට. මේක hack කරන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. ඒක නිසා මේ hard disk වල වෙනවා encryption එක.
කලින් මම හිතන්නේ මේ මේ bit locker encryption වල එක implementation එකක් තියෙනවා මේ hard level එකේදී කරන එක
නේද?
BIOS service එකත් අරගෙන.
ඔව්. TPM එකත් එක්ක නේද? හැබැයි අරකෙත් බුද්ධික ප්‍රශ්නයක් තියෙන දැන් hard disk එකේ යන BIOS එකේ වෙන්නේ. BIOS එක අපි password එක දීලා තියෙනවා. BIOS එකෙන් යා decrypt කර කර තමයි දෙන්නේ.
ඔව්.
හැබැයි එතකොට මේ bit locker එකේ වගේ software වලින් මේක decrypt කරන්නයි encrypt කරන්නයි වෙන්නේ නැහැ.
ඔව්.
එතකොට CPU cycles පාවිච්චි අඩු වෙනවා බුද්ධික. ඒ කියන්නේ එතකොට computer ටිකක් slow වෙන්නේ.
ඔව්.
දැන් අර hard disk එකේ තමන් password එකක් දාගත්තොත් එහෙම වෙන්නේ වෙන කෙනෙක් මේ hard disk එක ගල්ලා වෙන එකකට දැම්මත් වැඩ කරන්නේ
නැහැ. ඔව්.
හැබැයි මතක තියාගන්න ඕනේ මේ password දෙනකොට දෙන්නේ super password එකක් නෙමෙයි digit පහක password එකක්. 14කද කොහෙද මට මතක නැහැ. හැබැයි මේකේ 16 digit password එක වෙනම තියෙනවා. මේ 16 digit password එක default තියෙන 1 2 3 4 5 6 7 8 එහෙම දෙන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕනේ අරකට වෙනස් කරන්න. ඒ කොයි එක වෙනස් කරත් වැඩක් නැහැ. මේ අර තමන් ඒක දන්නේ නැත්තම් අපි පොඩ security ගැන කතා කරන්නේ මේ encryption ගැන බුද්ධික.
ඔව් නේද?
දැන් හරි මේ මෙහෙම දැත්තම් බුද්ධික දන්නවද මේ memory freezing කියන එක? memory dumping.
ඔව්.
දැන් ගොඩක් අය හැක් කරනකොට දැන් මේ අපි දැන් අපි hard මගේ hard disk එක totally encrypted එක. encrypted වුණාට මම මගේ hard දැන් machine එක වැඩ කරන වෙලාවේදී මේ decrypt කරන්න key එකක් ඕනේ.
ඔව්.
මේ key එක encrypt කරලා memory එකේ තියාගන්න බෑ බුද්ධික.
කොයි වෙලාවකද ඒක point එකේදී decrypt කරන්න?
decrypt කරන්න ඕනේ බුද්ධික. එතකොට මං ඔයාගේ පරිගණකයේ ඒ වෙලාවේ ඇක්සස් අරගන්න පුළුවන්. ඔබිට මම කැෆේ එකට ඇවිල්ලා කම්පියුටරේ තියන් ඉන්නවා. මං මට විනාඩි 5කට වගේ මේක ගත්තොත් මට පුළුවන් ඔයාගේ memory dump එකක් දාගන්න.
ඔව්.
ඒ memory dump එකක් කියලා කියන්නේ දැනට තමන්ගේ තියෙන memory එකේ හැම පිටින්ම bit by bit මම ෆයිල් එකකට හදාගෙන යනවා. හදාගෙන මං ගෙදර ගෙනියනවා. ඔයා කම්පියුටරේ මොකද කරන්නේ? ඊට පස්සේ මං අරක ඇනලයිස් කරලා බලනවා මේකේ මොනවද තියෙන කියලා. ඒක tools තියෙනවා බුද්ධික. මේවාගේ කීස් වගේ තියෙනවා ඊට පස්සේ අපිට හොයලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් බුද්ධික දන්නවද Windows crash වුණාම මේ memory dump එකක් දාන්න.
ඔව්. blue screen එක.
blue screen එකක්
ගන්න. ඒකයි මේ debug කරන්න කියලා ඒගොල්ලෝ ගහන
dump එක. ගන්න. එතකොට මම කරන්නේ මට ඔයාව hack කරන්න නම් බුද්ධික මම මේ memory dump එකක් දම්මනවා machine එකේ මම කර crash කරලා. ඊට පස්සේ මම අර dump file එක ගන්නවා. වාගේ හාඩ් ඩිස්ක් එක එන්ක්‍රිප් කරලා තිබ්බට පොඩ්ඩක් වැඩක් නැහැ. අර එන්ක්‍රිප්ෂන් එක ඩීක්‍රිප් කරන්න ඕනේ කී එක මෙමරි එකේ. ඉතින් ඕවාගේ නැත්තම් තවත් ක්‍රමයක් තියෙනවා. බුද්ධික දන්නවද මේ කම්පියුටරේ අපි දැන් ඕෆ් කරාට මේ මෙමරි එකේ තියෙන හැම ඩේටා එකක්ම නැති වෙන්නේ නැහැ කියලා.
ඔව්. පේජ් ෆයිල් එකේ තියෙනනේ.
පේජ් ෆයිල් එකේ නේ බුද්ධික මේ RAM එකෙත් නැති වෙන්නේ. RAM තප්පර ගානකට ඒක තියෙනවා. දැන් උදාහරණයක් අහලා තිය වෛරස් එකේ මේ ඉෆෙක්ට් වුණා පොඩ්ඩක් ටික වෙලා මැෂින් එක ඕෆ් කරලා තියන්න කියනවා. මා හරි දැන් මේ වගේ කියන එකත් හොඳට දන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මට ඕන නම් බුද්ධිකේ කම්පියුටර් එකේ තියෙන මෙමරි ඩම්ප් එකක් ගන්න පාස්වර්ඩ් දාන්න නැති ලොක් කරලා ගිහිල්ලා නා මම කරන්නේ මගේ USB ඩිවයිස් එක හදාගන්න බූටබල් මෙමරි ඩම්ප් එකක්. මේක කිලෝබයිට් 6ක් 7ක් විතර වෙයි. මැෂින් එක ඕෆ් කරනවා මම. ටග් ගාලා ඕෆ් කරලා මම USB ගාලා USB එකෙන් බූට් කරනවා. එසේ මම බූට් කරපු ගමන් වෙන්නේ ඔයාගේ මෙමරි එකේ දැනට තියෙන ටික හැමමම රීඩ් කර කර රයිට් කරනවා අර මේ මගේ USB එකට. ඊට පස්සේ මම ඕක ගෙදර ගෙනියලා මේක ඇනලයිස් කරලා බලන. එතකොට ඔයා chat කර කර හිටියා නම් email එකක් අරගෙන හිටියා නම් මේ memory එකේ දීච්ච ඔක්කොම ටික අරගෙන තියෙනවා. ඉතින් ඔයගේ තමයි security කොච්චර කරත් අන්දේවට කොහෙන් ගියත් මේ කොහේ හරි හිලක් තියෙනවා කියලා
කියන්නේ. කාලින්ක දැය අහලා තිනෝ මේ performance loss වෙයිද කියලා
මේ වෙනවා.
වෙනවා ඉතින් අනිවාර්යයෙන්.
ඒකේ සමහරට ඒක නෝ ඔයගේ හොඳ machine එකක් නම් තියෙන්නේ එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඒක අනිවාර්යෙන් දැන් සිකියුරිටිත් එක්ක එන එකක්ම තමයි ඕක. ඒ කියන්නේ මේ දෙක දෙපැත්තකට තියෙන්නේ. දැන් සිකියුරිටි වැඩි කරනකොට අනිවාර්යයෙන්ම පර්ෆෝමන්ස් ටිකක් අඩු වෙනවා. මොකද දැන් ඕක හැමතැනම වෙන කමියුනිකේෂන් වලදී කරන්න ගියත් ට්‍රාන්ස්මිට් කරන ඩේටා වැඩි වෙනවා, ප්‍රොසෙසින් පවර් ඕනි වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ අපි සිකියුරිටි වැඩි කරන්න මොනවා හරි කරනකොට ඒකට අමතර ප්‍රොසෙසින් ඕනි වෙනවා, වෑන්ඩ්විඩ්ත් ඕනි වෙනවා. ඒ වගේ එතකොට පර්ෆෝමන්ස් අඩු වෙනවා අනිවාර්යයෙන්. ඊළඟටත් දුසාරම තමයි අහලා තියෙන ප්‍රශ්නේ. අහලා තිනා මේ ස්ලොට් ලෝඩින් DVD ඩ්‍රයිව්ස් වල වාසිය වාසි මොනවද කියලා.
එහෙම විශේෂයක් නැහැ. ඉස්සර කාලේ නම් ඔය ප්‍රශ්න තිබ්බා.
වාසි කියන්නේ ඉතින් අර ට්‍රේ එක එළියට එන්නේ නැති හින්දා මේ
කකුල ඇදලා කැඩෙන්නේ.
ඔව් ඒ වගේ දේවල් තියෙනවා නේ. මේ අපි කට්ටිය දන්නවද නේ ස්ලොට් ලෝඩින් කියන්නේ මේ අර ට්‍රේ එකක් නැතුව නිකම්ම CD එක ඇතුළට, ඒ කියන්නේ ඩ්‍රයිව් එකේ තියෙන නිකම්ම
හෝල් එකක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් කාර් එකේ තියෙන CD player එකක් වගේ. ඒ ක්‍රමයට.
මේ දැන් ලැප්ටොප් වලත් තියෙනවනේ.
Mac ගොඩක් MacBook වල නම් අනිවාර්යයෙන් මේ වගේ එකක් එන්නේ නේ බුද්ධික.
ඔව්.
වාසි අවාසි කියලා කියන්න පුළුවන් ඉතින් අර
ට්‍රේ එක CD එක දාද්දි ටිකක් CD එක හීරෙන්න බලන්න
හනද? නෑ නැතිල එහෙම මොකද ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මහිතන්නේ වාසිය වාසි කියලා මට නම් කියන්න දෙයක් නැහැ බුද්ධික. ඉතින් තමන්ට හොඳයි කියලා හිතන එකක් ගත්ත හැකේ.
ඔව්. මේ පර්ෆෝමන්ස් වලත් වෙනසක් නැහැ නේ. CD ලෝඩින් සිස්ටම් එකේ විතරයි
වෙනසක් තියෙන්නේ. ඕකේ ඉස්සර නම් ඔය ප්‍රශ්නාව දැන් නම් ඉතින් ගොඩක් ඔය ටෙක්නිකලි පැත්තෙන්, ඒ කියන්නේ මෙකනිකල් පැත්තෙන් ගොඩක් දියුණු වෙලා තියෙන ඉඳ ඒව ගැටලු වෙන්නේ නැහැ.
ළඟට මේ සංජය ප්‍රශ්නයක් අහලා තිනු කලින්ග මේ. ඒකට ඇත්තටම උත්තරයක් නම් හොයාගන්න බැරි වුණා මේ.
Excel ප්‍රශ්නයක් නේ.
Excel වල ෆෝමියුලාස් ගැන තියෙන එකක් ඒක මේ.
මම නම් දන්නේ නැහැ Excel.
ඒක නේද අපි මේ ඊළඟ සතියේට වගේ උත්තරයක් දෙන්න බලමු ඒකට නේ. අස්සේ හවස තමයි ඒක පොඩ්ඩක් බලන්න උනේ. මේ සංජය අපි හැකීක්මනින් ඒකට උත්තරයක් දෙන්න බලන්න.
මොකද ප්‍රශ්න බුද්ධිය ගැත්තන?
එයා කියලා තින්නේ මේ Excel වල මේ spreadsheet දෙකක වැඩ කරනකොට link කරලා වැඩ කරනකොට මේ එකක තියෙන ෆෝමියුලා එක වෙනස් කරනකොට, ඒ කියන්නේ මේ link කරපු එකක් වෙන්නේ නැති. මේ අනිත් එකෙත් වෙනස් වෙනවා කියලා. මේක කරගන්න නැතුව මේ කරන්නේ කොහොමද කියලා. මේ මේ සාම්ප්‍රදායික
උදාහරණ දෙන්න කොහොමද කියලා. ඒක තමයි. ඒක නිසා අපි ඒක Excel ගැන දන්න කෙනෙක්ගෙන් අහලා උත්තරයක් දෙන්න. උත්සාහ කරලා බලන්න මේ වැඩසටහන දානකොට ඒකට පොඩි show note එකක් වගේ දාන්න. නැත්නම් අපි ඊළඟ සතියේ උත්තරයක් දෙන්න. සංජය සමායෙන්න Excel expert ලා නම් නෑ මෙතන.
ඔව්.
මේ අයියෝ ආයි තියෙන බුද්ධි කර ZTE ADSL
modem එකනේ.
අනේ දිසයිදී මට නම් වාගේ ගොඩක් කනගාටුයි. ඉතින් මේ ZTE XDSL USB modem XP වල ඇරෙන්න වෙන එකකක්වත් හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකට විසඳුමකුත් මම නම් හරියට කියන්න දන්නේ නැහැ. ගොඩක් drivers එහෙම තියෙනවා ඉන්ටර්නෙට් එකේ කේකයි දාපු අපි ඔගෙන හොයලා බලනකොට මේ මොඩම් එකක් නැති ඉඳන් මේවා ඉදින් ටෙස්ට් කරලා හරි පිළිතුරක් දෙන්න විදිහක් නම් නැහැ.
මේ ZTE එක මේ ටෙලිකොම් එකෙන් දීපේ ගත්තා.
ටෙලිකොම් එකෙන් දීප එක.
මේ ටෙලිකොම් එකේ තියෙනවද දන්නේ සර්විස් එකක් අපිට මේ මොඩම් තියෙනවා දීලා වෙන අපිට කැමති වර්ගයක් ගන්න ඕනේ මොක කරේම් ප්ලෑන්
එක. මම නම් කියන්නේ ඉතින් ටෙලිකොම් එකෙන් ඩ්‍රයිවර්ස් දෙන්න ඕනේ. ඉතින් මේක මාර වැඩක් නේද? ඒගොල්ලෝ කියන්නේ XP මැෂින් වල විතරද මේක පාවිච්චි කරන්න ඕනේ. නේද බුදු? ඒක හරි අසාධාරණයි නේද?
ඔව්.
මිනිස්සුන්ට මේ විකුණනවා මේගොල්ලෝ අනේ කිසිම අන්තිම දැන් බුද්ධික දන්නේ නැහැ. මම දන්න දෙතුන් දෙනෙ මේ සෙලිටියට කතා කරාම ගාන නැහැ. ඒක වැඩ කරන XP වල විතරයි කියනවා. ඔව්.
එච්චරයි
ඒ වගේ දෙයක් විකුණනවා නම් ඒගොල්ලෝ එක් කලින් කියලා දෙන්න ඕනේ.
මේ මනුස්සයන් අහන ගමන් මම නම් කියන්නේ ඔය වගේ දේවල් තමයි මේ පාරිභෝගික ආරක්ෂණ එකට ලියන්න ඕනේ අතට. ඉතින් මේ වගේ දැන් නිකන් දුන්න කියන එක නෙමෙයිනේ නේද?
ඔව්. ඒකට විසඳුමක් නැහැ තාමනේ.
ඔව් ඒක තමයි මම නෑ. අපේ ශාන් අහන බුද්ධික ප්‍රශ්නයක් මේයි Windows Administrator Password reset කරන්න bootable CD තියෙනවද කියලා. මේ මට මේ ළඟදී අලුත් tool එකක් හම්බවන බුද්ධික මොකක්ද දැන්නද කරන්න ඕන බුද්ධික? මේ CD එකේ machine එක boot කරන්න ඕන හරිද? boot කරාම boot වෙන්නේ Windows මයි. ඔසිය hard එකේ තියෙන Windows එකම boot වෙනවා. හැබැයි ඔයාට අපි තමයි log in වෙන්නේ administrator බුද්ධික කියලා. මම ගහන username එක බුද්ධික කියලා. මම username එක දන්නවනම් Windows login එක normal login එක control tree del ගහලා එන login එකට දානවා. password එක මම කැමති එකක් ගන්නවා. හැබැයි log වෙනවා බුද්ධික.
මේ මටත් හම්බුණා කලින් ඒ වගේ මේ megabyte
ඔව් මට මතකයි
10 CD එකක් මේ ISO එකක් ඒක දාලා boot කරාම මේ ඒත් ඒ වගේ ඒක නම් හැබැයි පෙන්නනවා Windows installation අපි දෙකක් තියෙනවා නම් දෙකම පෙන්නනවා.
ඔව් ඔව් ඒ මේකෙත් පෙන්නනවා බුද්ධික.
ඔව් පෙන්නලා අහනවා කොයි එකෙන්ද reset කරන්න ඕනේ
කියලා. නෑ reset වෙන්නේ නෑ බුද්ධික මේකේ. මේ මග් කියන එකේ බුද්ධික
Windows මු boot වෙනවා
කියලා. Windows boot වෙලා login එකට එනවා. කාගේ හරි එකට හොරෙන් log වෙන්න ඕන නියම එක තමයි මේකෙන් log වෙලා ඕන දේ කරලා ගිහාම ආයි මොකද password වෙනස් වෙන්නේ නැහැ මෙතෙන්දී. ඒ password එකමයි තියෙන්නේ.
ආහ්.
ඉතින් මේක recover කරන වෙලාවට නම් මාර වටනවා නේ. මොකද error ටික backup කරලා ඊට පස්සේ password එක දාන්න නැත්තම් password එකත් එතන ඉඳන්ම reset කරයි.
ඔව්. අර මං කියපු tool එක කියන මේ පොඩි ප්‍රශ්නයක් තිබුණා
දැන්. මොකද දැන් වෙන සමහර application වැඩ කරන්නේ නැති වෙනවා password එක
නේද? password එක reset කරලා ගියාම ගොඩක් Visual Studio එහෙම වැඩ කරන්නේ නැති ගියා. ඒ කියන්නේ Microsoft software ගොඩක් කලවට
ලේට්. නෑ අද අපි මේ නරක දේවල් ගැන කතා කරන වැඩිනේ.
ඔව් නේ නේද? දැන් එමු නැතුව කියවන්න ගත්තානේ.
ඒකනේ.
අපි මේ යාළුවෙක් කියන SLT එකෙන් මේ මාරු කරගන්න පුළුවන්ලු.
ඔව්. පුළුවන් නම්
මට නික කිසිම පාඩුවක් වෙන්නේ නැහැ නේ.
මම නම් කියන්නේ කට්ටියත් එක්ක
පොඩි ගාණක් දීලා
ඒ කියන්නේ ඔව් SLT එකට
ඇත්තටම කවුන්ට් එකක් ගණිද්දී වැඩිපුර කීයක් හරි දෙන්න වෙයි.
මම නම් කියන්නේ හැමෝටම මේ මන් දන්නේ මොඩම් ගන්න එපා. නේද බුද්ධික ADSL තියා මොකක් ගත්තත් මේ USB මොඩම් ගන්න එපා. ඊතනෙට් එකක් ගන්න දැන්.
හදිසියකට උනත් දැන් අලුතෙන් ඔපරේටින් සිස්ටම් එකක් දැම්ම ගමන් හදිසියකට උනත් අග්ගාල කනෙක්ට් කරන්න අමාරු වෙන්නේ මේ මොඩම් එකේ ඩ්‍රයිවර්ස් දාලා ඔක්කොම ඉන්ස්ටෝල් කරලා ගන්න එපා. රවුටර් එකක් තිබ්බොත් එහෙම නැහැ. ඉතින් කෙලින්ම අග්ගාල
ඕ කර වැඩ ගන්න කරදරයක්වත් නැහැ.
අනික දැන් USB slot එකක් ඉතුරු කරගන්න නැද්ද ලොකු දෙයක්නේ?
ඔව් ඒක තමයි.
සෑහෙන්න පාවිච්චි කරනවා keyboard mouse flash drive ඔක්කොම
USB. මන්නම් නැහැ USB අඩුම ගානේ පහක් අත් උනේ. ඉතින් USB යුද්ධයක් තියෙනවා. මේ USB කිව්වම මතක් වුණේ බුද්ධික දැන් USB වල ගොඩක් ප්‍රශ්න තියෙනවා බුද්ධික මේ USB power හැම දැන් device එකක්ම වගේ මේ USB port එකෙන් power ගන්නවා.
ඔව්.
ඉතින් මේ ගොඩක් devices high කරාම බුද්ධික සමහර device වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින්
මේ hard disk වලට portable hard drive එකෙන් සෑහෙන
ප්‍රශ්න current එක යනවා. මොකද මේ USB port එකට ගොඩක් කලින් minimum 500ක් ampere එකක් USB 2 නම් ampere එකක් දක්වා වගේ තමයි යන්න පුළුවන්. ඉතින් මේ වගේ ගැටලු වෙනකට හොඳ එකක් තමයි powered USB hub එකක් ගන්න එක. powered USB hub එකක් කියලා කියන්නේ USB එක port එකට ගවම තවත් port හතරක් විතර හැදෙන hub තියෙනවා. මේකක මිල රුපියල් 1500ක් වගේ වෙන්නේ. ඒකේ port හතරක් තියෙනවා හයක් තියෙනවා. මේකට ආයි වෙන 5 volt දෙන්න පුළුවන්. මේ hub එකට. ඉතින් මේ hub එකට 5 volt දුන්නාම වෙන්නේ අර computer එකේ USB hub එකෙන් එන power ගන්න. මෙයා වෙනම මේ හතරට වෙනම ආයි power දෙනවා. එතකොට අර ගොඩක් USB hard disk වගේ තියෙන කිව්වා වගේ ඒ වගේ ටික power intensive දේවල්. දැන් උදාහරණයක් ගත්තා මගේ HSDPA modem එක. ඒකටත් ගොඩක් power යන ඉන්නේ. ඒ වගේව පාවිච්චි කරනවා, අර වගේව පාවිච්චි කරනවා නම් මේ USB වල තියෙන ගොඩක් LED හරියනවා.
ඔව් කලින් USB කියන එක මතක් වුණේ. මම අර මේ වතුර රත් කරන එකක් ගත්තානේ.
ආව USB එකෙන් නේ. අර අර කෝප්පේ රත් කරන එක නේද?
ඒකෙත් ඒ වගේම තමයි වෙන්නේ. ඒකට කරන්ට් එක ඒක ගැව්වට පස්සේ වෙන ඒකට ගහන්න බෑ. මේ ඒ කියන්නේ ඒකේ හබ් එකක් තියෙනවා. ඒකෙන් වෙන දේවල් පාවිච්චි කරන්න බෑ ඒකට පාව ගත්තට පස්සේ. ඒකට තමයි මේ කෝප්පයක් හොයාගන්න බැරි වුණා. හරියන
ඒකට හරියන නියම කෝප්පයක් මම දැක්ක පොද්දික ශාන්ති විහාරකේ තියෙන මේ වොඩක් ගිය වෙලාවක තාක්කුවේ දාගෙන
අර ඇලුමිනියම් කෝප්පය. ඒක නම් හරි ගානනේ.
ඊළඟට චම්පික ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ එයා ගූගල් ක්‍රෝම් ඉන්ස්ටෝල් කරන්න හැදුවට ඒක ඉන්ස්ටෝල් කරන්න බැරිලු.
ඔව් මොකද
මේ ගූගල් ක්‍රෝම් ඊළඟට මේ එයා කියනවා එයා කලින් ගූගල් ෆස් රිලීස් එකයි ඊට පස්සේ ඩිවලොපර් එකයි දෙකම පාවිච්චි කරාලු. එක වෙලාවකදී ඒක අන්ඉන්ස්ටෝල් කරන්න වෙලා මේ ඊට පස්සේ ඉඳලා ඉන්ස්ටෝල් කරන්න බැරිලු එයාට. මේ මොකක්ද දන්නේ ප්‍රශ්නේ නේද?
මටත් හිතාගන්න බෑ බුද්ධිය. සමහරලාට හાર્ඩ් ඩිස්ක් එක ගැටලුවක්ද දන්නේ
නැහැ. ඕනේ. ඒකයි මේ කලින් අර නෝටන් එක එහෙම තිබුණ ඇන්ටිවයරස් එක තිබුණනේ පොඩි ගැටලුවක් කලින්. තාම තියෙනවද දැන් නැහැ ඒකත් නේද?
එන් පොයින්ට් සිකියුරිටි එක නේද? ඒ ගැටලුවේ හැබැයි එන්නේ රන් කරනකොට පොඩ්ඩක් error message එක මොකද්ද කියලා කියන්න
පුළුවන් නේද?
ඔව්. ඔයාලා බලන්න පුළුවන්. මේ පොඩ්ඩක් අපි chat room එකේ ප්‍රශ්නෙට මාරු යමු. එයා අහනවා මට IIS ගැන කියලා දෙන්නලු. කොහොමද සයිට් එක ලෝකල් සර්වර් එකේ හෝස්ට් කරන්නේ? Apache සහ IIS අතර වෙනස අහනවා. IIS PHP MySQL compatible. ඔව් IIS කිව්වහම IIS අලුත් එක Apache 6 එක. IIS 6 එක PHP දාන්න පුළුවන් fast CGI කියන mode එකට. මේ fast CGI mode එකට දාන්න කියන්නේ මොකද? IIS වල native API වලින් වැඩ කරොත් එහෙනම් PHP වල ගොඩක් මේ security vulnerabilities වගේක් එනවා. ඒක නිසා මේ දෙගොල්ලෝ කතා වෙලා මේ fast CGI කියන ක්‍රමයක් හදලා තිනවා IIS වලට. ඉතින් MySQL වැඩ කරන්න බලා MySQL library එක ඒ කියන්නේ PHP වල configure කරොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. IIS ඉතින් by default ඔය Windows XP හරි Vista හරි තන් තියෙන IIS service එක install කරාම නිකම්ම install වෙනවා. PHP download කරලා setup එක run කරා නම් ගොඩක් වෙලාවට IIS auto configure වෙනවා.
IIS UI Apache දෙකම එකපාර run කරනවා නම් Apache එකේ මේ port එක වෙනස් කරගත්තා නම් ලෙසි නේ.
ඔව් IIS නෑ නැත්තම් එකම අර ක්‍රම තියෙනවා. දැන් එයා local host එක නම් පාවිච්චි කරන්නේ මම නම් කියන්නේ සාමාන්‍යයෙන් ඔය WAMP වගේ එකක් install කරගන්න කියලා.
ඔව්
WAMP වගේ එකක් install කරගත්තොත් අර මේවා configure කරන්න හැටි දැනගෙන ඉන්න ඕනේ නැහැ.
ඔව් එතකොට මේ http අර conf එකට ගිහිල්ලා port එක වෙනස් කරගන්න
ඕනේ. port එක වෙනස් කරන්න පුළුවන්. ඔව් චතුර කියනවා මේ පොඩ්ඩක් IIS එක මේ PHP compatible වුණාට performance අඩුයි කියලා. ඔව් ඒ PHP CGI standard mode එක run වෙනකොට තමයි fast CGI වල දින ගොඩක් මේ performance issue එක IIS වල හදලා තියෙනවා. තව ප්‍රශ්නයකට යමු නේ.
ළඟකට යමු නේ. කසුන් තමයි අහලා තින්නේ මේ cell phone එකක් flash කරගන්නේ කොහොමද කියලා අහලා තිනවා. මේ විශේෂයෙන් Sony Ericsson K310 කියන phone එකනේ.
ඔව්.
ඒකෙදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද? ඕන software hardware මොනවද කියලා අහලා තිනවා.
ඒකෙදි phone එක කරන වෙනස් වෙනවා නේ බුද්ධික. දැන් අලුත් Nokia series ගත්තොත් එහෙමනම් එයාට මේ Nokia suit එකේ නම්ම flash කරන්න ඕන. හැබැයි මේක data cable එකක් ඕනේ යාට. ඔව්. Sony Ericsson වල data cable එකක් තියනවා නම් ගොඩක් ෆෝන් තමන්ටම ෆ්ලෑෂ් කරගන්න පුළුවන්.
ඔව්.
ඉතින් පොඩ්ඩක් web එකේ හෙව් Nokia නම් ගොඩක් N series.
ඔව් Nokia දැන් ඇත්තටම ඒගොල්ලොම දෙන firmware එක මේ දාගන්න තමයි තියෙන්නේ.
ඔව්.
ඒකේ හොඳ help එකකුත් තියෙනවා මෙන්න මේ විදියට next කරගෙන යන්න. එහෙම කියලා තියෙනවනේ.
ඔව්. හැබැයි ඉතින් හැම ෆෝන් එකක්ම මේ විදියට ෆ්ලෑෂ් කරන්න බෑ. Nokia සමහර series වල ෆෝන්ස් විතරයි ෆ්ලෑෂ් කරන්න පුළුවන්.
ඔව්.
නැත්තම් මේ ෆ්ලෑෂින් බොක්ස් එකක් ගන්න ඕනේ. ෆ්ලෑෂ් බොක්ස් එකක් කියලා කියන්නේ ඒකට වෙනම හදපු hardware box එකක් වගේ එකක් තියෙනවා. ෆෝන් කනෙක් කරලා කම්පියුටර් කනෙක් කරලා මොකද මේ ෆ්ලෑෂ් කරන්න ROM හොයාගන්න බෑනේ බුද්ධික. මේවා ඉතින් ඉන්ටර්නෙට් එකේ හැමෙන් හොයලා තමයි ගන්න ඕනේ. මොකද ඔෆිෂියලි ප්‍රොවයිඩර් දෙන්නේ නැහැ.
ඔව්.
ඉතින් මේ වගේ box පාවිච්චි කරලා කරන්න පුළුවන්.
ඔව්. සැලකිලිමත් යුතු කරුණ තමයි ඉතින් මුලින්ම ෆෝන් එක බෑකප් කරගෙන ඉන්න ඕන.
ඔව්.
තියෙන කන්ටැක්ට්ස් මොනවා හරි තව ෆයිල්ස් තියෙනවා නම් ඒ දේවල් හැම දෙයක්ම මේ අනිත් එක තමයි මේ බැටරිය චාර්ජ් කරලා
අනිවාර්යෙන්
මේ තියාගන්න ඕනේ.
කම්පියුටරෙත් UPS එකක් තියෙනවා. දැන් මොකද මගේ ෆ්ලෑෂ් එක නැවතුනොත් එහෙම නැවතුනම තමයි. එහෙම නැතුනොත් ඔයාට බෑ බෝඩ් ෆ්ලෑෂ් එකක් ඕනේ. බෑ බෝඩ් ෆ්ලෑෂ් එකක් කියන්නේ බෝඩ් එකේ කිසිම දෙයක් නැතුව ෆ්ලෑෂ් කරන්න පළවෙනියම ගන්න එක. ඉතින් ඒ වගේ බොක්සස් මම දාන්න තරමින් නම් ගොඩක් ගන්න. කේබල් එකත් වෙනස්.
ඊළඟට අකිල අහලා තියෙන ප්‍රශ්නේ මේ එයාම කියලා තියෙන පොදු ප්‍රශ්නයක් කියලා මේ අහලා තියෙන මේ CPU වර්ග ගැන අහලා තියෙන AMD Intel Dual Core Core 2 Duo Core 2 Quad 32-bit 64-bit ඒ CPU මොන වගේ වැඩවලටද සුදුසු කියලා. ඇත්තටම ඉතින් මේකේ කතා කරනකොට දැන් AMD Intel කියන බ්‍රෑන්ඩ් දෙකක් 32-64 කියන්නේ මේ ප්‍රොසෙසර්
අපි ගිය සතියේ කතා කරා 32-64 ගැන නේද?
ඔව් කතා කරා මේ ඉතින් ඔය හැම දෙයක්ම එකට කම්පයර් කරන්න අමාරුයි
ඉතින්. ඔව් ඉතින් මිල ගණනුත් අහලා තියෙනවා.
ඔය අහලා තියෙනවා මේ AMD ගණන් Intel ලාභයි කියලා. මේ දැන් ටික කාලයකට කලින් තිබුණේ ඕකේ අනිත් පැත්ත.
මේ කට්ටිය කියනවලු AMD සිරා Intel charter කියලා. ඒක ඉතින් එක එක අයගේ
කැමැත්ත නේ. Linux හොඳයි.
දැන් කට්ටියක් කියනවා Linux හොඳයි කියලා. කට්ටියක් කියනවා Mac හොඳයි කියලා. කට්ටියක් කියනවා Windows හොඳයි කියලා.
මේක ඉතින් කවදාවත් තේරෙන්නේ නැති වාගේ.
ඒක මේවා තර්ක කරලා කවදාවත් ඔප්පු කරන්න බැරි දේවල්. Tamanට හොඳ දේ තමයි හොඳ. නේද බුද්ධික?
ඔව්.
මේවා ඉතින් වෙනස්කම් කතා කරන්න කියොත් නම් අපිට දවස් දෙකක් තුනක් විතර කතා කරන්න යනවා.
ඔව් මේ
32 bit ගැන කිව්වොත් ඉතින් මේ RAM වල එහෙම දැන් limitation එනවා ඉස්සරහට.
64 bit ගන්නවා නම් ටිකක් දුක් විඳින්න හිතාගෙන 64 bit install කරන්න. මේ Core 2 Duo, Core 2 Quad ඒ හැම එකම 64 bit supported. සමහර dual core 64 නෑ ගොඩක් ඒවා 64 supported.
4GB වලට වඩා RAM පාවිච්චි කරනවා නම් 64 bit ගන්න
වෙනවා. ඔව්. ගිය පාර වැඩසටහන හෙවුවා නම් හරි අපි කතා කරා 32-64 bit ගැන. මිල ගණන් මව්පොර සපෝට් ඒවනයි ඉතින් අපිට හරි අමාරුයි කියන්නේ ඉතින්. නේද බුද්ධික?
ඔව්. මේ
චැට් එකේ ඔව්.
අහන කලින් මේ චයිනීස් ෆෝන්ස් ෆ්ලෑෂ් කරන්නේ කොහොමද කියලා. ඒක නම් ඉතින් ඔය එක ෆෝන් එකටවත් ස්ටෑන්ඩඩ් එකක් නැහැ නේද?
චයිනීස් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා බුද්ධික. චයිනීස් මේ හැම එකේම මදි එකයි බුද්ධික.
ඔව් ගොඩක් වෙලාවට මේ OS එකේමත් එකම විදිය නේ. නිකන් තීක්ස් වෙනස් කළා වගේ නැවිගේෂන් එක පොඩ්ඩක් වෙනස් කළා තින්නේ මේ එක විදිහට තියෙනවා. මේ ඒත් ඒගොල්ලෝ මේ ස්ටෑන්ඩඩ් ගයිඩ් එකක් දෙන්නේවත් එහෙම නැහැ. ෆ්ලෑෂ් කරන්නදී අඩු වෙන software අදා ගන්නවත් නේ නිකන් මේ third party software එකක් අදා ගන්නවත් නේ.
ඔව්
මම හිතන අපේ මේ ප්‍රශාන්ත් මල්ලි මේ අලුත් නේ අපිට අපේ මේකට ඇවිල්ලා.
ඔව් තේන් ප්‍රශාන්ත් මම හිතන්නේ ප්‍රශ්න අහනවා chat එකේ පොලිමට
එකපාරක් දැම්මහන් මේ ප්‍රශ්නේ.
ඔව්
උත්තර දෙන්න.
මෙහෙමයි දැන් එක ප්‍රශ්නයක් අහනවා. එයා අහනවා live radio එකක් කොහොමද කරන්න කියලා. IP එකක් නැතුව Ustream වගේ සර්විස් එකක් පාවිච්චි කරන්න. ඒක free. ඒක video audio දෙකම කරන්න පුළුවන්. ඔයාට වීඩියෝ නැත්නම් වීඩියෝ අප්ලෝඩ් කරන්න නැතුව ඔඩියෝ විතරක් අප්ලෝඩ් කරා නම් හරි. Ustream කියන්නේ ෆ්ලෑෂ් බේස් සර්විස් එකක්. ඔයාටත් කම්පියුටර් එකේ මොකද ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ ustream.com එකට ගිහලා රෙජිස්ටර් වෙනවා නම් කරන්න පුළුවන්. අපි ගන්න වගේ එකක් කරන්න නම් ටිකක් අමාරුයි. මොකද මේක අපි ඩෙඩිකේටඩ් සර්වර් එකක් දාලා ස්ට්‍රීමින් සර්වර්ස් දාලා මේ ඇදගෙන නාගෙන තමයි කරන්නේ. ඉතින් ඒක කරන්න අවශ්‍ය නැහැ. අර වගේ Tamanට නිකන් ටෙස්ට් කරන්න ආසාවට ඕන නම් Ustream වගේ එකක් කරන්න බෑ. මගේ උනා chat එකේ ගිහ මගේ උනා blog එකට ගිහිල්ලා live කියලා තියෙන එක කොයිලෙත් ගොඩක් කියලා දැන් down. මොකද මේක හරි කරදරයක් වුණා මම මේ live එක දාලා තියෙන එක. ඉතින් මම පොඩ්ඩක් අයින් කරා. ඒකේ තියෙන Ustream ඒකෙනොත් audio stream කරන්න බෑ. නැත්තම් live 365 කියලා service එකක් තියෙන. ඒකෙත් ඔයාලට Taman radio channel එක පාවිච්චි කරන්න start කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් free දිනේව තියෙන.
ඊළඟට අරුණ අහලා තියෙන ගණන මේ network සම්බන්ධ ප්‍රශ්නයක් මේ.
ඔව්.
අද තියෙන මේ dynamic net ගැන විස්තරයක් කරන්නලු මේ net commands එක.
net commands කියලා කිව්වෙ Cisco වලටද බුද්ධිගේ
අහන්නේ? Cisco ගැන තමයි අහලා තියෙන්නේ. එයා මේ Cisco Academy case student කෙනෙක් කියලා
දිනවා. හරි. net ගැන කියලා කිව්වොත් dynamic net කියන එකද අහලා තියෙන්නේ බුද්ධිගේ. ඩයිනමික් net කියලා කියන්නේ බුද්ධික රවුට් net කියන එක ගැන අපි ඉතින් මුලින්ම කියලෙමු නේද? මම ඉතින් කල්ලත් අපි net ගැන කතා කරා නේ.
net ගැන පොඩි පොඩි දේවල් කතා කරලා
තියෙනවා. ඔව් net basically net පාවිච්චි කරන්නේ දැන් අපිට දැන් අවශ්‍ය නම් උදාහරණයක් ගත්තොත් හැමෝටම real IP එකක් කියන්නේ internet valid IP එකක් හම්බ වෙන්නේ නැහැ නේ internet connection එකක් ගත්තාම. ඒකට computer 10ක් 15ක් ඉස්සර තිබ්බනම් අපි කරේ ඉස්සර proxy එකක් දානවා. ප්‍රොක්සි සර්වර් එකක් දාලා ප්‍රොක්සි බ්‍රවුසරයට දීලා එහෙම තමයි ඉන්ටර්නෙට් ගියේ. එතකොට අපේ ඉන්ටර්නෙට් කමියුනිකේෂන් මේකම හැන්ඩල් කරන්නේ ප්‍රොක්සි හරහා. ඒුණාට ටිකක් කල තාක්ෂණයේ දිනුනකොට මේ port 8 විතරක් නෙමෙයි වෙන port පාවිච්චියට ආවා. ඒ කියන්නේ chat කරන්නට වෙන port. ඒ කියන්නේ ඊට පස්සේ ඒ socket proxy කියලා. ඉතින් මේවැ දුර්වලකම් දැක්කම මේ network address translation කියන එක net කියන එක. මේකෙන් කරන්නේ local IP. ඒ කියන්නේ ඔයාගේ LAN එකේ තියෙන IP වල communication internet එකට මේ net router එකක් හරි gateway එකක් හරි හරහා අර තනි global IP එක transfer කරලා දෙනවා. එතකොට එක එළියට පේන එක global IP එකයි. නමුත් ඇතුලේ computer ගොඩක් තියෙනවා. ඉතින් මේ net device එකෙන් තමයි මේ එන traffic හරි පරිගණක වලට බෙදලා ගාන්න දෙන්නේ. එතකොට මේ port ප්‍රශ්න නැහැ. ඕන කෙනෙක්ට තමන් කැමති port එක පාවිච්චි කරන්න පුළුවන්. proxy එකක් වගේ නෙමෙයි. ඉතින් dynamic net කියලා කියන්නේ මේ එක් දැන් සමහර වෙලාවට අපිට IP keypad තියෙන්න පුළුවන්. global IP. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන් local computers අපිට කරන්න පුළුවන්. මේ ඩයිනමිකලි IP මේ පහක් විතර රවුටර් එකට දීලා මේ පහ බෙදලා දෙන්න කියන්න පුළුවන් ලෝකල් තියෙන ඒවට. හැබැයි මේවා ඒ වැඩ කරන්නේත් ලෝකල් IP වලින්ම. එතකොට වෙන්නේ communication එනකොට එක එක ලෝකල් කම්පියුටර් එකට මේ IP එකම temporary bind කරලා දෙනවා. මේ ලෝකල් IP එකට මේ real IP එක කියලා. ඒකට හැම යන communication හැමෙන්නේ මේ IP හරහා. ඉතින් මේකට තමයි මේ dynamic netting කියලා කියන්නේ. command කියලා කිව්වොත් නම් ඉතින් මාර ගොඩක් තියෙනවා Cisco වල. Cisco ඉදින් net configuration throttle එකකට අපි link එකක් දෙමු නේ බුද්ධික. ඒක තමයි මම හිතන්නේ කරන්න බුල මොකද command මෙතන කියන්නේ කියොත් එහෙම.
හිතර ගන්න ගියේ තේරෙමකුත් නැහැ නේ.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ කාලින්ග මේ සිංහල Unicode ගැන අහලා තියෙන්නේ නේ.
මේ
Windows Vista Ultimate 32 bit එකක මේ සිංහල type කරනකොට combo එකට පස්සේ මේ බිඳුවක් එනවා කියලා කියනවා.
ඔව්.
මේ
නะ සිංහල හරියට ඉන්ස්ටෝල් වෙලා නැහැ වගේ පැච් එක.
ඒක මේ තමයි වෙන්න පුළුවන්. මේක අපේ දසුන්ට එහෙම හොඳ පැහැදිලි කිරීමක් ඇති නේ. මං හිතන්නේ මේ කාලින්ග දැන් අර මේ කොම්බුව ගහනකොට කොම්බුව කියන්නේ ස්ටෝ වෙනකොට ඒක තියෙන්නේ අකුරේ අනිත් පැත්තේනේ තියෙන්නේ.
ඔව්.
අපි රෙන්ඩර් කරනකොට පෙන්වන්න ඕන හරි විදිහට කොම්බුව මුලට දාලා එකින් තමයි කියන්නේ කොම්බුව කියන එකේ ඇත්තටම මෙහා පැත්තේ අකුරක් තියෙන තමයි තියෙන්නේ. එද දැන් මේක කරෙක් කරනවා කොම්බෝ ගහලා ඊළඟ කීයකේදී මේ එන ප්‍රශ්නේ නම් අපිට අතන දසුන්න සම්බන්ධ කරගන්න දෙන්නම් හොඳයි නේ. ලබන සතියවත් අපි බලමු නේද.
අපි මේ එක සතියක් අපි තියාගමු බුද්ධික මේ තනිකරම යුනිකෝඩ් දෙන්න.
යුනිකෝඩ් ගන්න මේ අපි මේ
දසුන්න දසක් උස්සගෙන මෙහි අරන් යමු.
ඔව් අරගෙන යමු.
කිඩ්නැප් කරමු දසුන්න.
ඊට පස්සේ දසුන්න හම්බුණා.
ගෙස දෙ දස මේ දසුන්ගේ මේ මල්ලිගේ දානගේ දර දෙයිබා. ඉතින් අපි හම්බුණා පෙතිල්නේකට පොල්ලක් තිබ්බා.
ඔව්. ඒකත් කියන්න ඕනනේ.
ඔව් අනිවාර්යයෙන්.
එහෙනම් මේ ප්‍රශ්නේ අපි ලබන සතියට තියාගමුනේ.
අපි දැන් ගොඩක් ප්‍රශ්න ලබන සතියේ.
පොල්ලක් කියන්නේ මේ.
මේ අපි
පොල් කාටත් එන්න කියලා ඊට පස්සේ මම
පොල් මේ පොලු කිව්වහම මට මතක් වුණේ. අපේ හර්ෂදේව.
ඔව්.
පොලු මාමා. අනේ අම්මපා අදත් නෑ.
ඒ ආරංචියක් වුණා නේ මිනිහා ගැන
මේ දවස්වල යාගේ මේ අර වෙඩින් කතන්දරේ තමයි නේ
සුදුෑන්නේ ගිනිල්ලක් දන්නෙත් නෑ නේ
මේ මට අදහසක් ආව බුද්ධික මේ පොඩ්කාස්ට් කීපයක් පටන් දැන් මේ මෙතන චතුරාපේ කියන ටෙක් අතාලේ සිස්කෝ ක්ලාස් එකක් දාමුල මේ වගේ Taman දන්න දෙයක් තියෙනවා නා දැන් මේ ගොඩක් පොඩ්කාස්ට් වල ප්‍රශ්න තියෙන මේ රෙකෝඩ් ගන්න ඒවා නෑ අරව නෑ අප්ලෝඩ් ගන්න විදියක් නෑ
කියන්නේ මේ එක සබ්ජෙක්ට් එකක් ගැන එක දිගටම කතා කරන්න
ඕන මේ yaml kise subject tag gen hondata danne kiyanne danne mata nan one etana pothe deval dannata da experiencely karala danna kawura hari innona api thon den
meva kadala hadala
oh cisco router kala e wage karala thiyena kattiye dannawana cisco wenna onna uyena hati danna gene kinna api me podcast godak karamu ne buddhika e wage godak kelawana vinadi 5 ka podcast ekak
oh
topic ekak
gen
habai meka hemadaama karanna pulan kenek innona එහෙම කැමැත්තක් තියෙනවා නම් කියන්න අපි කරමු. කොළඹවට ගෙනෙන්නම් ගොඩක් වටිනවා. ඒකට අපිත් එක්කම යන්නෙන්න ගිනියෙන දානේවා, ගිහින් දානේවා ඔක්කොම කරන්න පුළුවන් නිසා. ඒක නිකන් මට මේ දැන් ඔලුවට ආව අයිඩියා එකක්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හොඳයි කියලා හිතෙනවා.
අපි කලින්ගේ මේ ටෙක්නිකල් දේවල්ත් මේ ඔය රවුටර්ස් ගැන නැත්නම් සිංහල යුනිකෝඩ් ගැන ඒ වගේ
සිංහල යුනිකෝඩ් ඇත්තටම ගත්තොත් දැන් මේ Windows වල සහ මේ ගොඩක් අයගේ තියෙන මේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන්න ආරම්භ කරන්නේ කොහොමද කියන ගැටලුව තමයි තියෙන්නේ නේද බුද්ධික?
ඔව්
මොකද හැබැයි දැන් Windows 7 නම් බුද්ධික ඩිස්ප්ලේ කරනවා කියන එක කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්ස්ටෝල් කරපු ගමන් සිංහල රෙන්ඩර් වෙනවා ආයි කිසිම කියන්න දෙයක් නැහැ.
වැඩේ දිනේ Windows වල එක එක සර්විස් පැක් එකක් ආවත් ආයි එක විදියකට වැඩ කරන්න ඒ වගේ දේවල් තියෙනවා ඉතින් නේද?
ඔව් ඒක තමයි ප්‍රශ්නේ.
ඊළඟට කාලෙින් අපි මේ මතකද ගීසරේ අර MS Access ෆයිල් එකක් MySQL වලට ගන්නවා ඒක ගැන කතා කරා.
ඔව් යාන්න ගොඩක් එයාගේ මේ ගොඩක් ස්තුති කරන්න ඕන බුද්ධිගේ reply එකනේ. මොකද ගොඩක් අපි ප්‍රශ්න වලට උත්තර දුන්නට අපිට feedback එකක් ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ විසඳුණාද මොකක් හරි වුණාද කියලා. රුවන්ට ඇත්තටම මේකට බොහොම ස්තුති කරනවා. රුවන් තමයි අපෙන් ප්‍රශ්නේ අහලා තිබ්බේ නේද? MX Access database එක MySQL වලට convert කරනවා. අපි tech කතා වලින් අපි දුන්නනේ software එකක් නේද? සාර්ථක වුණා කියලා දෙයක් කියලා තියෙනවා.
ඔව් තියෙනවා මේ ඒක හැබැයි යාට 7 MB ෆයිල් එකක් තියලා ඒක ගන්න බැරි වුණා කියලා යා මේ තව එකක් දාලා තිනවා මං හිතන්නේ.
ඔව් එයා හොයාගෙන ඊට පස්සේ
නේද ඒක drdrukdatabase.com
මේක ඇත්තටම රුවන් මේ අපි ගිය සතියේ post එකට මේ comment එකක් විදිහට දාන්න පුළුවන් නම් මේ ගොඩක් හොඳයි
නේද. අපි රුවන් දැම්මේ නැත්නම් අපි දාමු
නේද. අපි හරි දාමු.
ඔව් ඒකට බොහොම ස්තුතියි. අපි අපිට ඇත්තටම ඒකත් පොඩ්ඩක් බලාපොරොත්තු වෙන අපේ ඒ කියන්නේ කට්ටියකින් මේ يعني අපි උත්තරයක් දුන්නාම ඒකට අපිට ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් නම් මොකද සමහරවිට අපි කියන දේවල් නෙමෙයි වෙන්නේ වෙලා තියෙන වෙන්න පුළුවන් නේ බුද්ධික.
ඔව් ඒක ඇත්තනම ගොඩක් වැදගත් අපිට. එතකොට මේ අපිට තව මේ අපේ වැඩි දියුණු කරගන්න ඕන දේවල් උත්තරයක් දෙනකොට මොනවද කියලා උනත් අයිඩියා එකක් ගන්න පුළුවන් නේ.
ඔව් මොකද මේ මෙතන මේ ප්‍රශ්න දෙනකොට අර ගොඩක් වෙලාවට ප්‍රශ්නේ අර කෙටි වෙන්නේ අපි අර try කරනවා මේ පැයක් ඇතුළට හැමතිස්සෙම මේ වැඩසටහන දාන්න. ඉතින් එතකොට ඒකේ ගුණාත්මක භාවය අඩු වෙනවා කියන එක අපිට තේරලා තියෙනවා නේ බුද්ධික.
ඔව්
ඒ වුණාට ඒ දැන් ගුණාත්මක භාවය අඩු දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවානේ මේ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා මේක අහන්න සහ මේක වෙනුවෙන් පැයක් මිඩංගු කරනවා කියන එක.
ඔව් එක එක જાති කනෙක්ෂන් වලින්
ඕ දැන් ඒක ගැන ඉතලම තමයි මේ රියල් මීඩියා වලින් එකක් දෙන්නත් මේ උත්සාහ කරේ.
මේ ඊළඟට අපේ මේ සදීප කියන්නේ මේ අපේ යාළුවේ මේ සදීප ඇත්තට මේ යෝජනාවක් කරලා තිනවා නේද කලින්. ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමුද?
ඔව් මේ ඕපන් ස්ට්‍රීට් මැප්ස් ගැන නේද? මේක මමත් කරනවා. හොරණ පැත්තේ ඔය ගොඩක් පාරවල් මායි සදීපයි තමයි දාලා
තියෙන්නේ.
ඔව් ඕපන් ස්ට්‍රීට් මැප්ස් කියලා කියන්නේ Google Base වගේ තියෙන එකත්. ඒකේ පුළුවන් අපේ GPS ඩිවයිස් එකක් තමන් ගාව තියෙන නම් මේ තමන් යන තැන් මෙයාට මෙමරි කරගන්න කියලා දෙන්න පුළුවන් මේ GPS ඩිවයිසස් වලට.
අර ගිය පාර ට්‍රැක් කරගන්නවා
නේ. ට්‍රැක් කරගන්න මිනිත්තු 5ක ඉන්ටර්වල් මිනිත්තු 3ක ඉන්ටර්වල් වලට ඩේටා තියාගන්න කියලා පොයින්ට්ස්. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා මේ ඩේටා අප්ලෝඩ් කරලා අපිට මේ ඕපන් ස්ට්‍රීට් මැප් වලට මේ ඩේටා අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරලා ඊට පස්සේ මේ ඩේටා එඩිට් කරන්න පුළුවන්. පාරවල් ලස්සනට ඇඳලා ඒවැ අපි මොන හරි පේර දැන් අපි තමු පන්සලක් ගාවින් යනකොට ලෑන්ඩ්මාක් එක අපි මාක් කරගන්නවා. මාක් කරන් ගිහලා පන්සල මෙතන තිබ්බේ කියලා මාක් කරනවා නම් මේවා පස්සේ මේ ඕපන් ස්ට්‍රීට් මැප් වලින් Google Maps වලට පවා ගන්නවා බුද්ධික.
ඔව් ඒ මේකේ තියෙන මේ විශේෂත්වය තමයි ඒක මේ ෆ්‍රී ලයිසන්ස් එකක් තියෙන්නේ නේ. Google Map වල වගේ කොපිරයිටඩ් ඩේටා නෙමෙයිනේ.
ඔව් මේක එක්ස්පෝට් කරගන්න බලන් ඕනෙකට පාවිච්චි කරන්න පුළුවන්.
එයාගේ මේ සදීප අපිට මේ URL එකක් දීලා තියෙනවා මේ mobile app එකක්. මේ Java base app එකක්. ඒකෙදි මේ map එක cache කරගෙන තියලා දැන් internet connectivity එක නැතුව වුණත් බලා ගන්න පුළුවන් කියලා තියෙනවා නේද ඒකේ.
ඔව් මවුට නම් ඇත්තනම දැන් මේ ඕපන් ස්ට්‍රීට් මැප් මේ හරි අමාරුයි පාවිච්චි කරන්න iPhone ඇත් එක මේ මොකද මොඩ iPhone එකේ මල්ටිපල් ඇප්ස් රන් කරන්න බෑනේ.
ඔව්
මෙයා මේක දාගෙන ටික වෙලාවක් යනකොට කෝල් එකක් ආවක ඔක්කොම ඉවරයි.
ඔව්
ඉතින් මොඩ iPhone කවදා මල්ටිපල් ප්‍රොසෙස් මේක ඇත්තනම් මේ අපි iPhone එක මල්ටි ටාස්කින් බයින් එකත් වැරදි බුද්ධික. මොකද මේගොල්ලෝ ගොඩක් බලන්නේ මේ CPU සයිකල්ස් ඉතුරු කරගන්න.
ඔව් ඒක බැටරි සේව් කරගන්න ඒ වගේ දේවල් කරගන්න මේ ඒ වගේම ඉතින් සදීපට අපි ස්තුතිවන්ත වෙනවා නේ මේ වගේ එකක් කියවෙ කියන්නේ මේ අපි මේක මේ ෂෝ නෝට් එක දානකොට මේ URLs ටික දාමු එතකොට කට්ටියට පුළුවන් ඒ කන්ට්‍රිබියුට් කරන්න නේද.
ඔව් කට්ටියට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නේ. ඒක ලොකු මම හිතන්නේ උදව්වක්.
ඒ කියන්නේ ඉතින් මේ තාමත් දැන් Google Map වල ටවුන් වල තිබුණාට පාරවල් එහෙම
කොළඹ තමයි
පාරවල් අනිත් එක දැන් තියෙන අනිත් දැන් එක එක ස්ථාන වල දේවල් විස්තර එහෙම නැහැ නේ.
බුද්ධික සාමාන්‍යයෙන් දන්නවනේ මට නම් පාරේ ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි පාරේ නම හවොත් දන්නේ
නැහැ
නේ. ඔව්. ඉතින් කවුරුරේ දැන් පාරේ නම කිව්වහම මං කරන්නේ ටක් ගාලා Google Map එක දිගහැරලා මා පාරේ නම සර්ච් කරලා බලනවා මේ කොයි පාරද කියලා. ඉතින් ඕවා වගේ දේවල් තව ගොඩක් දුරට දැන් මේ දැන් කතා කරනවා මේ කට්ටි කියන බලා අපිට මේ map එකක් දුර ෆෝන් එකක් නැහැ නේ. මේ ඕවා කවුද කරන්න පුළුවන් කියලා. ඒ වුණාට තව අවුරුදු 3කින් ඕගොල්ලෝ ඒ කතාව කියන එකක් නැහැ.
ඔව්.
ඒක නිසා මේ පොඩ්ඩක් ඒවා ඒ කියන්නේ GPS ඩිවයිස් එකක් තියෙන කෙනට සදීපකෝ වගේ දේ කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා නේද?
ඔව්. මේ ඊළඟට රන්දීර ප්‍රශ්නයක් අහලා තිනවා. අහලා තිනවා මොකද බාට් PE නම් වැඩසටහනින් හදපු Windows Live CD එකක් Windows Live CD එකකින් PC එක බෑකප් කරන හැටි පැහැදිලි කරන්න කියලා.
Windows Live CD එකකින් මෙහෙමයිද Live CD එකෙන් boot කරන machine එකේ hard disk එක පෙන්වනවානේ.
ඔව්.
ඒකට ඉතින් backup කරනවා කියලා කියන්නේ තමන්ගේ data වෙන තැනකට copy කරනවා කියන එක තමයි.
ඔව්. මේ software එක නම් ඇත්තටම පාවිච්චි කරලා නැහැ නේද අපි මේ. එයා මේ කියලා තියෙන එකනේ.
මමත් පාවිච්චි කරලා නැහැ නේද
බුද්ධි. ඔව්. මේ හරි ඊළඟ ප්‍රශ්නේ
තියෙනවා. Brad P කියලා කියන්නේ බුද්ධික මේ Windows Live CD හදන software එක. ඉතින් ඒකෙන් වෙන්නේ ඇත්තටම Windows CD එකෙන් boot කරන්න පුළුවන් වෙන හදන එක. ඉතින් Windows වලින් එයා boot කරා නම් මම හිතන්නේ මේ අපේ මේ දන්න කියන මල්ලි කෙනෙක් නේ අරනල් තියෙන නිරංජන්. කවුද අපේ රන්දීර?
රන්දීර
මල්ලි. රන්දීර මල්ලි මෙහෙමයි මේ දැන් ඔයා live CD එකෙන් boot කරාම මාට ඔයාගේ computer එකේ තියෙන hard disk පෙන්නනවනේ. අපිට මාට backup කරගන්න ඕනේ කියලා my document. එතකොට USB වගේ device එකක් plug කරලා මේ වගේ data එක USB එකට copy කරගන්න පුළුවන්. backup කරන්නේ එහෙම තමයි. සාමාන්‍යයෙන් backup කරනකොට මම හැමතිස්සෙම කියනවා මේ tools පාවිච්චි කරන්න එපා කියලා. මේ tools පාවිච්චි කරන්න එපා කියලා කියන බුද්ධික මේ ගොඩක් backup software tools පාවිච්චි කරාම අපිට හැදෙන්නේ තනි file
එකක්.
ඔව්. අපි දන්නේ නැහැ මේක copy වුණාද මේකේ තියෙනවද
ලොකු file එකක් හදනවා.
ලොකු file එකක් හදන විතර restore කරන්න ගියත් ප්‍රශ්න 100ක් අහනවා. ඒ software එක ඕනේ restore කරන්න. ලොකු ප්‍රශ්නේ. එනනම් තමන්ට ඕන ෆයිල් ටික තමන් දන්නවනම් ඒක කොපි කරන්න පුළුවන් නේ බුද්ධික. ෆෝල්ඩර් එකක් ඕනේ ෆෝල්ඩරේ කොපි කරන්න.
කොපි කරලා තියන්න.
කොපි කරලා ඒක ගිහිල්ලා බලන්නත් පුළුවන් මේක තියෙනවද මේක මොකද්ද කියලා.
නික මේ අපිට ඕන එකයි එපා එකයි ඔක්කොම ඒකට සේව් කරගෙනත් වැඩන්නේ
නැහැ. වැඩන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒක නිසා මම කියන්නේ රන්දීර කොපි කරනවා නම් අර විදිහට කරන්න. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් රන්දීර මේ live CD එක හැදුවට මේ මැෂින් එක බූට් කරාට මේ USB hard disk එහෙම මේව පෙන්නයිද කියන එකයි.
drivers ප්‍රශ්න.
මොකද drivers නැති නිසා. මොකද live CD එකවත් drivers install කරන්න බෑ. Linux වගේ නෙමෙයි. Linux නම් ගොඩක් drivers kernel එකේම support කරන්නේ. ඒක නිසා එයා ඒ වෙලාවට kernel එකේ තියෙන drivers load කරගෙන වැඩ කරනවා. නමුත් Windows හත්පතින් වෙනස්. Windows වලට මේ හැම driver එකක්ම දෙන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ තියෙනවා රන්දිර ඔයා පොඩ්ඩක් කරලා බලන්න.
ලෙන් නිරංජන් තව ප්‍රශ්නේ අහලා තින්නේ මේ අගෙන යා මේ self hosted blog එකකට WordPress සිංහල කියලා දිනා. ඒකට MySQL database එක හදාගන්න එක මේ පැහැදිලි කරන්න කියලා. ඒ කියන්නේ යාට FTP ගැන ටිකක් දැනුමක් ලබා දෙන්න කියලා දිනා. මේ FTP වලින් ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන් softwares මොනවද කියලා. එහෙනම් මේ WordPress වලට මේ අමාරු වැඩක් නෙමෙයි නේද කාලින්ග MySQL database එක කියන්නේ අපි ඒ කියන්නේ එයා හදා ගන්න ඕනේ අපිට සර්වර් එක විතරයි දෙන්න ඕනේ
නෑ බුද්ධික පොඩි ප්‍රශ්නයක් තියෙනවා එයා දැන් එයා දන්නේ නැත්තේ මේ database එක හදාගන්නේ කොහොමද කියන එක
ඔව් එයා ඉන්නේ සර්වර් එක අනුව
ඒක වෙනස් වෙනවා දැන් උදාහරණයක් ගත්තොත් cPanel server එකක් නම් cPanel එකට log වෙලා cPanel එකේ database එකට ගිහිල්ලා ආ database එකක් හදන්න ඕනේ database එක හදලා ඊට පස්සේ user කෙනෙක් හදන්න ඕනේ user කෙනෙක් හදලා user database එකට add කරන්න ඕනේ
add
assign කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ WordPress installation එකට ගියාම කෙලින්ම install කියන එකට ඇවිල්ලා යාගෙන් අහන database server එක මොකද්ද? username එක මොකද්ද? password එක මොකද්ද? database එක නම මොකද්ද කියලා. next කරන්න විතරයි තියෙන්නේ.
ඔව්. ඒක table එක එහා කරගන්න ඔක්කොම.
මොකක්ද server එක local host කියලා දුන්නාම හරිනේ.
server එක local host ගොඩක් කරලා. ඔව්.
මේ ඒ වගේම මේ FTP කරන්නත් ඉතින් file සිලාගෙන යත් කියලා තියෙනවා. file සිලා ඉතින් හොඳයි නේ client එක.
මම නම් file සිලා තමයි පාවිච්චි කරන්නේ.
ඔව්.
මම වයිසිලා FTP server එකත් පාවිච්චි කරනවා මොද්දේක.
ඔව්. ඒකත් හොඳයි නේද ගාලින්ග.
ඒක හරි ලේසිත් එක. Windows වල
නේද. මේ ෆයිල් සිලා වල අප්ඩේට්ස් එනවා හරි ඉක්මනට නේ.
ඒ අර අලුත් version එක දාගත්තා.
ඔව්.
මේ ප්‍රශ්න තියෙනවා
නේ. ඔව්. ඒ කියන්නේ සති 3කට විතර සැරයක් නම් තියෙනවා වගේ නේ. මොකක් හරි අප්ඩේට් එක.
ඒකත් දර Firefox ගන්නේ තියෙන්නේ.
ඔව්.
ෆයිල් සිලා වල ඉතින් මේ යහලා තියෙනවා පාවිච්චි කරන හැටි කොහොමද කියලා නේ.
ඔව්.
මේ ඒකේ අපේ සයිට් මැනේජර් එකට ගියොත් එහෙම කනෙක්ෂන් ඩීටේල් එක සේව් කරලාම තියාගන්න පුළුවන්.
නැත්තම් ක්වික් කනෙක්ට් කියලාත් එකක් තියෙනවා නේ.
ක්වික් කනෙක්ට් එකෙන් උනත් පුළුවන් අර උඩම ටූල් බාර් එකේ තියෙන කොටු තුනක් වගේ තියෙනවා නේ.
ඔව්. FTP කරන්න ඕන මේ සර්වර් එකේ IP එක හරි host name එක හරි ඕන. ඊට පස්සේ user name එක ඕන password එක ඕන. ඒක තමයි ඕන.
ඊට පස්සේ හුඟක් කාලාට මේ ඒකේ අපිට තියෙන රූට් එකට ලොග් වෙයි. ඊට පස්සේ ඒකේ තියෙන www හුඟක් කාලාට www ෆෝල්ඩර් එක නැත්තම් public html කියලා දින්නේ නේ. ඒ ෆෝල්ඩර් දෙකෙන් එකකට අපේ ෆයිල් ටික ඩ්‍රැග් කරන්නත් පුළුවන් එකකින්. නැත්තම් සිලෙක්ට් කරලා upload press කරාම ඒ server එකට upload වෙනවා.
ඊළඟට නිශාන්ත තමයි අහලා තියෙන්නේ මේ තවත් කවුරු හරි අහලා තියුණා මේ ප්‍රශ්නේ මොනේ කාරණේ කියලා ටික මේ Google Wave ගැන පැහැදිලි කරන්න කියලා.
ඔව්.
මේ
Google Wave ගැන පැහැදිලි කරන්න මම හිතන්නේ තාම කවුරුත් දන්නේ
නැහැ. ඔව්.
තාම ඔෆිෂියස් ඔක්කොම ගැන කතා කරලා නැහැ.
ඔව් ඒකේ හැබැයි ඒකේ අර ආකිටෙක්චර් එක ගැන එහෙම ඩොකියුමන්ට් ටිකක් දාලා දීුණා මේ
ක්ලාඩ් නිකන් කොලැබරේෂන් ටූල්
එක. ඔව් ඒක නිකන් සරලව කිව්වොත් නිකන් මේ රියල් ටයිම් කමියුනිකේෂන් ප්ලැට්ෆෝම් එකක් කියලා තමයි කියන්නේ.
ඒගොල්ලෝ කියන්නේ මේ සරලව ඒගොල්ලෝ කියන විදිහට නම් ඊමේල් හොයාගත්තේ මේ ළඟදී නම් ඊමේල් මෙහෙම තියෙයි කියලා. ඒ වගේ කතාවක් තමයි ඒගොල්ලන්ගේ අර ඉන්ට්‍රොඩක්ෂන් එකේ අයියෝ කොන්ෆරන්ස් එකක් තිබ්බනේ.
ඔව්. ඒ කියන්නේ ඕකේ ඕකේ විදියට බුද්ධික අපි chat එකේ type කරනකොටම අනිත් පැත්තේ කෙනාට පේනවා.
ඔව් පේනවා. හැබැයි
එතකොට මකන්න බෑ.
ඔව් ඒ වගේම මේ file share කරන්න, video යවන්න, map එක වැඩ කරන්න, ඊට පස්සේ calendars ඒ හැම දෙයක්ම මේ එක platform එකකට අරගෙන මේ ඒකෙන් මේ collaboration tool එකක් විදියට වැඩ කරන එකක් ගැන තමයි ඒගොල්ලෝ මේ අර ඒකට ප්‍රොටෝකෝල් එකක් ඩිෆයින් කරලා තියෙනවා මං හිතන්නේ. ඒකේ ආකිටෙක්චරල් ඩොකියුමන්ට්ස් තියුණා මං දැක්ක Google සයිට් එකකම මේ දාලා තියෙනවා.
මේක මේ සැප්තැම්බර් වල ටෙස්ටිං වලට දෙනවලු.
ඔව් එහෙම කියලා කියනා නේද.
සයිට් එකට ගියා නම් මේ ඊමේල් එක දාන්න පුළුවන්. ඒක ලඟ ටෙස්ටිං ඕපන් කරාම ඊමේල් එකක් එවයි. ඉන්විටේෂන් එකක් එවයි ජොයින් වෙන්න කියලා.
ඊළඟටත් නිශාන්ත තමයි අහලා තියෙන ප්‍රශ්නේ.
ඔව්.
අහලා තිනවා මේ ලැප්ටොප් හොඳ ලැප්ටොප් එකක ස්පෙસિෆිකේෂන් එක දෙන්න කියලා යාට. මල්ටිමීඩියා එක වැඩ කරන්න, මොබයිල් ඉන්ටර්නෙට්, ස්ටැටිස්ටිකල් ඇනලයිසස් වගේ දේවල් වලට භාවිත කරන්න පුළුවන් එක. HP ද Dell ද කියලා අහන හොඳ. මොකද කියන්න බලන් ගලින්.
පෞද්ගලිකව නම් Dell හොඳයි වගේ මට නම් HP වලට අඩ. ඒුණාට ඉතින් මිලාතින් බලනකොට HP ලාබයි.
ඒ වගේම එයා අහලා තිනවා මේ අපි දැන් පිටරටකදී ඕක ගන්නවා නම් මිඩ්ල් ඊස්ට් වලදීද US වලදීද ගන්න ඕන කියලා.
ඒ කියන්නේ ඊස්ට් නම් ලාභයි.
ඔව්.
HP වලට මේ හම්බෙනවනේ ග්ලෝබල් වොරන්ටි එකක්. Dell වලටත් එහෙම හම්බෙනවද? Dell ඉන්නවද?
ඔව් Tamanට ඉල්ලන්න බලා ඉන්ටර්නෂනල් වොරන්ටි එකක්
පොඩ්ඩක් ගන්න වැඩි වෙනවා.
ඒකත් නෑ. යාගේ ප්‍රශ්නේම අහලා තිනවා මේ මෙහෙදී ඉන්ටර්නෂනල් වොරන්ටි ක්ලේම් කරන්න පුළුවන්ද කියලා.
දෙකටම ක්ලේම් කරන්න පුළුවන්.
ඒ කියන්නේ මේ විදිහට ඉල්ලගත්තොත් පුළුවන් නේ.
පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ ඉන්ටර්නෂනල් වොරන්ටි එකක් ගත්තොත් එහෙම තමන්ගේ ප්‍රොඩක්ට් එක ගිහලා අදා ඒ කියන්නේ Dell එකේ ගත්තා නම් Dell එකේ ගිහලා රෙජිස්ටර් කරන්න ඕනේ. HP නංගත් HP site එකට ගිහලා මේක register කරන්න ඕනේ. ඒක ගොඩක් වෙලාට තමන්ට වාසියක් වෙනවා ඒක register කරන එක.
එතකොට agent අර number එක ගහලා බැලුවාම
කොහොමද agent number එක ගහුවාම පෙන්වනවා තියෙන අර register කරලා තිබ්බනම් එයාට HP ත් එක්ක මොකක් හරි ගැටලුවක් වුණොත් කතා කරන්න ලේසි.
ඔව්. මේ එකම මේ එයාලා තියෙන මේ HP අපි දන්න මේ Dell හරි HP හරි model එකක් කියන්න පුළුවන්ද කියලා.
Dell ගන්නවා නම් XPS කියන model range එකක් ගන්න. HP නම් නොගෙන ඉන්න තරමට හොඳයි.
HP එන්ටර්ටේන් අර DV series එක හැම සාමාන්‍යයෙන්.
ඔව් එයා කියන ඔය graphic වගේ වලට නම් DV series එක හොඳයි. මොකද DV series එක ටිකක් හොඳ VGA card එකක් එනවා.
ඔව්.
ඒ වගේ multimedia වලට ටිකක් හොඳයි ඒක. ටිකක් හොඳයි නේ ඒක design කරන්න මේ DV series එක multimedia
entertainment
laptop.
එහෙනම් email අහලා තිනු ගාලින්ග මේ අපි ගිය සතියේ කියපු දෙයක් ගැන තමයි ප්‍රශ්න අහලා තින්නේ.
ඔව්.
මේ අපි කිව්වා කියලා මේ Windows license එක තුම්පාරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා.
ඔව්.
එයා අහලා තිනවා එතකොට තුම්පාරක් පාවිච්චි කරොත් තව එකක් ගන්න වෙනවද කියලා.
CD ගන්න. මෙහෙමයි ඔතන ගැටලුව තියෙන්නේ. මේ දැන් කම්පියුටර් එකත් එක්ක ආවොත් එහෙම OS එක. එතකොට එන්නේ recovery CD එක. මේ recovery CD එකේදී මේ license activation 99%ක් වෙලාවට නැහැ. එතකොට ආර රිකවර් CD එකෙන් ආයි රිස්ටෝර් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි ඔයා රිටේල් CD එකක් නම් ගත්තේ කඩෙන් CD එකක් ගෙනල්ලා machine එකේ නම් install කරන්නේ මේක activate කරන්න ඕනේ install කරාට පස්සේ. මේ activation එක කරන්න පුළුවන් තුන් පාරයි. ඒකට එක හේතුවක් තමයි මයික්‍රොසොෆ්ට් අය කියන මෙච්චර ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නැහැ කියලා. හැබැයි බැරිලාකට ඔය එකම මැෂින් එකේ නම් ඔය සාධාරණව මේක මේ ඇක්ටිවේට් කරන්නේ ආයි මොකද වෛරස් කැඩලන්න දුරකථන මාර්ගයෙන් මයික්‍රොසොෆ්ට් එක ලංකාවට වෙනම නම්බර් එකක් සහ ඊමේල් එකක් තියෙන. ඒගොල්ලන්ට කතා කරලා කියන්න ඕනේ මෙහෙමයි මගේ කම්පියුටරේ මම ආයිසරයක් ඉන්ස්ටෝල් කරනවා. මේ මට මෙහෙම ගැටලුවක් තියෙනවා මේ මේක ඇක්ටිව් කරන්න කියලා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට ඒ ඇක්ටිව් කරන්න එක දෙනවා. හැබැයි හાર્ඩ්වෙයාර් වෙනසක් කරලා තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් එනවා. එහෙමත් නැත්නම් ඔයා ඇත්තටම සාධාරණ විදියට නම් කරන්නේ මේකේ තියෙන බුද්ධික අර මේ DB ෆයිල් එකක් හදනවනේ මේ Windows Genuine එකට.
ඔව්.
මේ DB ෆයිල් එක කොපි කරලා අරන් තියාගන්න පුළුවන්. ඔව්. කොපි කරලා අරන් තියාගෙන ආයි ඉන්ස්ටෝල් කරාට පස්සේ සේෆ් මෝඩ් එකෙන් ගිහලා මේ ෆයිල් එක රිප්ලේස් කරාම හරියනවා. හැබැයි ඔයා එක hardware device එකක් හරි වෙනස් කරලා තිබ්බොත් වැඩ කරන්නේ නැහැ. ඒක ගන්න හැටනම් අපි link එකක් දාලා දෙන්නම් නේද බුද්ධි.
ඔව්.
වෙන වෙන machine වල install කරන්න බලාපොරොත්තු වෙනා නම් ඒක වැඩ කරන්නේ නැහැ. එකම hardware configuration තියෙන එකම machine එක උනා. ඒ කියන්නේ එකම spec එකේ machine දෙකක් උනා.
මේ ඒ වගේම email අහලා තියෙනවා මේ ප්‍රශ්නේ කොටසක් විදියට මේ Kaspersky license keeper පුළුවන්ද කියලා.
ඒකත් ඔයාට ඒගොල්ලෝ කියන තුන් ලයිසන්ස් තුනක් දුන්නොත් මැෂින් තුනක දාන්න පුළුවන්. ලයිසන් එකයි නෑ එකයි.
ඔව්. ඒ හුඟක් වෙලාවට දැන් ඉන්ස්ටෝල් කරද්දී නම් තුන් පාරක් වගේ තමයි හුඟක් කරලා තියෙන්නේ නේ.
ඇක්ටිව් කරන්න පුළුවන් ගොඩක්. ඔව්.
ඊළඟට මහේෂ් අහලා තියෙනවා මේ හොඳ ට්විටර් ක්ලයන්ට් එක මොකද්ද කියලා හොඳම.
ට්විඩ්ඩෙක්.
ඒකත් ඉතින් අර කලින් Windows, Linux, Intel
නෑ නෑ ඒක කිසිම
නෝගේ
ඒක කිසිම ඩිබේට් එකක් නෑ ට්විට් එක.
ඔව් මත් අතර මේක පාවිච්චි කරා මේ තිලින දැන් කලින් දවසක අහපු එකක් තමයි අර මේ tiny URL එහෙම දැම්මට පස්සේ ඒක පෙන්වනවද කියලා. ඒකේ සෙටින් එකක් තියෙනවා එමනේ. ඒ ක්ලික් කරාම වෙනම ඩයලොග් බොක්ස් එකක පෙන්වනවා අර්ග දිගහැරලා මෙන්න මේක කියලා. ඔ මේක මේ මට සෑහෙන්න මේ කාලෙක ඉඳන් දීපු ප්‍රශ්නයක්. දැන් වෙයි මේ URL ෂෝට් කරලා ෂෝට් කරන සර්විස් එක පාවිච්චි කරලානේ කට්ටිය URL එවන්නේ. එතකොට මේකෙන් එහා පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මොන සයිට් එකට දාන්නේ කොහෙට දාන්නේ කියලා අපි දන්නේ නැහැ. සමහර විට ඔෆිස් එක ඕපන් කරන්න බැරි වෙන එකක් කරන්න පුළුවන්. ඒක නිසා මේ Twitter එකේ link click කරද්දී මට හුඟක් වෙලාවට ඔනලා තිබ්බා මේ preview එක බලන්න මොන සයිට් එකද දාන්නේ කියලා. Twitter Fox එකේ නම් ඒක තියෙනවා කෙලින්ම මේ හුව කරාම පෙන්වනවා කොහෙට දාන්නේ කියලා. ඒකෙන් Twitter deck එකක් තියෙනවානේ.
ඔව් තියෙනවා.
මේකට ඉතින් ගොඩක් client තියෙනවා. කාලිංග පාවිච්චි කරන Twitter deck එක. ඒ ඉතින් ඒකට කැමති account ගොඩක්
පුළුවන්. iPhone එකේ නම් පාවිච්චි කරන්න වෙන එක. iPhone එකට Twitter deck එකක් තියෙනවා. ඒනට iPhone එකේ Twitter deck එකට වඩා මේ හොඳයි තියෙන එකක් නම් මතක නැහැ නේද? නම් මතක් කරලම කියන්න. Twitter phone ද කොහෙද? ඒක හොඳයි.
Firefox එක පාවිච්චි කරනවා නම් Twitter Fox මාරල එසි හඳයි කන්ට ලෝඩ් වෙනවා. කලින් මම දැක්ක මේ push notification එකම ඇවිල්ලා තියෙන Twitter client එකක්. හැබැයි ඒක මේ free එකක් නෙමෙයි මම හිතන්නේ app එක iPhone වලට. ඊගොම මේ දැක්ක මේ Yahoo Messenger එහෙමත් release කරලා තිනවා මේ push notification enable කරපු version එකක් නේ iPhone වලට.
ඔව්.
එනේ offline ඉන්නකොට මේ එනවා ඇතිනේ.
ඔව් මම පාවිච්චි කරන්නේ බුද්ධික IM Plus එක. IM Plus එකෙත් එහෙමයි. හැබැයි ඒකේ message එකකුත් යනවා. මේ මම නම් දාලා තින්නේ my dumb iPhone is මොකක්ද අර application එක අපි minimize කරාම minimize නෑ ඇත්තටම exit වෙන්නේ. එතකොට යා message එකක් යනවා අර ඉන්න කෙනාට මේ application එක minimize exit කරලා තියෙන්නේ. on net ගමන් එන්නම් කියලා. හැබැයි ඒක නම් වෙන්නේ push එකක් නෙමෙයි බුද්ධික. අපි open කරොත් විතරයි message එක එන්නේ.
ඔව් මට test කරන්නම් බැරුණා කලින්
ගියා. නෑ මම දාලා බැලුවා. මේ Yahoo එක වැඩ කරනවා.
ඔව් වැඩ කරනවා. ඒගොල්ලෝ blog එකේ දාලා තිබුණා ඒක නේ.
iPhone OS 3 වලට මේ මට මතක හිටියට පෙරේදාද මීට දවස් 2-3කට කලින් තමයි release කරේ. ඔව් ඒක වැඩ කරනවා.
අපි මේ ගිය සතියේත් කතා කරා email client ගැන.
මම email client එක බෙකි. කැතම email client එක බෙකි. charter email client එක outlook මේ මං කියන ඒවා ආදීන මිනිස්සු කිව්වා කලින් අයියේ ගෝවා මේ අරකට outlook ඇත්තනවා වෙලා තියෙන්නේ මේ mail ගොඩක් එක වැඩ කරනකොට හරිම බල්කි slow රෙස්පොන්ස්
සර්ච් කරනේ එහෙම
නේ සර්ච් කරන්නේ ඕපන් වෙන්නේ නැහැ
මේ Outlook එකේ සමහර වෙලාවට පුරුදු වෙච්ච අය හැබැයි ඒක ඇතරලා යන්නෙත් නැහනේ
ඒක ඒක විතරක් නෙමෙයි අර යුඩෝරා දාලා යන්නේ මිනිස්සු ඉන්නවනේ
මම දන්න කෙනෙක් ඉන්නවා මේ උදේ ලැප්ටොප් එක ඔන් කරපු ගමන් ඕපන් කරන්නේ Outlook ඊපස්සේ අන්තිමටම ක්ලෝස් කරන්නෙත් ඒක තමයි හවසට ඒ වගේ කියන්නේ ඕනි හැම එකම ඒක ඇතුලේ දිනනවා
මම ඔෆිස් එක පාවිච්චි කරනවා Thunderbird
මම ඉතින් බෙකි පාවිච්චි කරනවා Gmail පාවිච්චි කරනවා මට ඉතින් Gmail හොඳයි කියලා ඉතින් තියෙනවා මම ගොඩක් දැන් මගේ pop3 access Gmail එකට සෙට් කරලා තියෙන්නේ අනිත් මේලු අරකටත් එනවා Gmail එකෙත් එනවා ලේබලින් අරම තියෙන ඉඳන් ඉතින් ලේසි අනික from address එකම reply කරන්න පුළුවන් Gmail එකේ ඉඳන්ම තව එකක් තමයි ඉතින් email ටික backup වෙනවා මේ backup backup කියන එක ඉතින් වටනවානේ නෑ මේල් එකම බෑකප් වෙනවා Gmail එකට ඒක නිසා ඒක ඉතින් එක එක්කෙනාගේ අවශ්‍යතාවය අනුව client එකත් වෙනස් වෙනවානේ සාමාන්‍ය simple interface එකක් එක්ක වැඩ කරන්න ආසනම් මං කියන්නේ ගොඩක් වෙලාට බෙකි හොඳ වෙයි නැත්තම් Thunderbird හොඳයි මොකද Outlook වලට වඩා Thunderbird ගොඩක් වෙලාට හොඳ වෙයි නිකන් ඒ කියන්නේ සාමාන්‍ය විදිහට වැඩ කරන්න
අපෙන් අරෝෂ අහනවා කලින්ක මේ Windows RC එකයි RTM එකේ වෙනස මොකක්ද කියලා
RTM කියන්නේ final release එක RTM එකක් කියන්නේ RC කියන්නේ release candidate එකක් ඒ කියන්නේ release ම version එක නෙමෙයි RTM එකෙන් කරන්නේ දැන් ඒක කෙලින්ම යවන එක ඒ කියන්නේ RTM release එකක් කියලා කියන්නේ මේක කෙලින්ම OEM manufacturer ලට යවන එක definition එක නම් Microsoft එකක් තමයි තියෙන්නේ ඒකට තියෙන්නේ ඒකට අකුරු තුන නම් මොකද්ද කියලා දන්නේ RTM කියන්නේ RTM කියලා කියන්නේ කෙලින්ම දැන් මේ RTM එකේ අවල තියෙන Windows දැන් ඔයගොල්ලෝ 7600 build එක RTM එක මේ ඒක තමයි
vendors manufacturers ලට අවලලු නේ
ඔය අවල තියෙන්නේ මේක TechNet එකට
තව දවස් ගානක් දැම්ම කියලා දාලා තිබ්බා
TechNet එකේ නෙමෙයි ඔය හැමෝම අපේ කට්ටිය torrent තමයි download කරා හැමදාම ඉතින්
අපි රිස්ක් එකක් ඉතින් තියෙනවා
අපි හැමදාම කට ගැටනකම් කියනනේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරලා OS දාන්න එපා ඒවා වෛරස් තියෙනවා ඒවා ට්‍රෝජන් තියෙනවා කියලා මම දවසක් එකේ ට්විටර් එකෙත් ගියා ඕක දාන්න එපා ඕකේ වාට ඔයර් එක එන්නේ ඕකේ ට්‍රෝජන් එකක් නිසා
නැවන්ඩ් ඉතින් ඒක මේ ප්‍රශ්න නැත්තම් තමන්ගේ ඩේට් එහෙම
තියාමට කියලා දුපා ඒක තිබ්බත් ඉතින් කරන් දෙයක් නැහැ මට ආසයි දාන්න මම ඒක දානවා කියලා මට ඉතින් මුකුත් කියන්න බෑනේ
මේ
කමල්නි දෙපයින්ව මං ආස නිසා කියලා ඉතින් මං එපා කිව්වට පයි
කට්ටියට දැනනවත් දැන්නේ අපි නිදිමතේ කතා කරනවා කියලා නේ
නිදිමතේ
මම මේ දවස්වල මේ
ක්‍රෝම් කාට නිදිමතේ කියන්නේ කවුද කියන්නේ කවුද කියන්නේ අපි නිදිමතේ නේද ඉස්සර අපි නැගිටලා ඉන්නේ
මම මේ දවස්වල මේ ක්‍රෝම් එක්ස්ටෙන්ෂන්ස් ටිකක් බැලුවා
මේ ළමයි දන්නවද අපි පැය විනාඩි 20ක් අද ෂෝ එක කරලා තියෙනවා
මේ තිල්න කොහොමද මොනවද තියුණ එක්ස්ටෙන්ෂන්
අද මන් දැම්ම එකක් මේ එක මවුස් මූවමන්ට්ස් වලට බ්‍රවුසර් එක වැඩ කරන්න පුළුවන් ඒ අර දැන් හදලා තියෙන සාමාන්‍ය ෆන් එක්ස්ටෙන්ෂන් තා හොඟක්ම තියෙන දැනට මොකද ටෙස්ටිං නිසා ඒක මේ ඩෙව් බිල්ඩ් එකේ ඉන්නවනම් පුළුවන් මේ ෂෝට්කට් එකට අර ඩෑෂ් ඩෑෂ් එක්ස්ටෙන්ෂන්ස් එන්නේ මේ එනේබල් කරන්න කියලා දාලා ෂෝට්කට් එක හදාගත්තා නම් එක්ස්ටෙන්ෂන්ස් ඔන් කරගන්න පුළුවන් ක්‍රෝම් වල මේ මවුස් මූවමන්ට්ස් වලින් වැඩ කරන්න බ්‍රවුසර් එකේ නලු ටැබ් අරින්න නම් රයිට් ක්ලික් එක රයිට් ක්ලික් ප්‍රෙස් කරන් රවුමක් ඇඳහම අර ටැබ් එකක් හැදෙනවා. ඒ වගේ එක එක මේ මවුස් මූවමන්ට්ස් වල වැඩ කරන ප්ලග්ඉන් එකක් එහෙම හදලා තිබ්බා. හොඳයි ඉතින් ඉස්සරහට. හැබැයි මේ Firefox වගේ ඇඩ්වාන්ස් නම්ම ස්ලෝ වෙයිද?
මේ මේකේ මෙහෙම එකක් තියෙනවා මේ ප්ලග්ඉන්ස් ඇඩ් කරන්නේ JavaScript වලින්.
ඔව්. ඒක මේ ලියන්න තැච්චර අමාරු නැහැ මම බැලුව ටික. ඔව්.
මේ කලින් තව අන්තිම ප්‍රශ්නේ සාලි අහලා තිනවා මේ
අශෝක මාලා ගැන.
.info domain එක price එක කීයද?
ඕක මගේ වුණා නම් මම ඕක රුපියල් 20කට විතර විකුණන්නේ නැත්තට.
ගොඩක් අඩු මොකද කියලා අහලා තිනවා .com .org net ඒවට සාපේක්ෂව.
කවුරුත් ගන්න තියෙනසම්.
මේ ඒ වගේ යාම කියලා තියෙනවා මේ .info domain search engine වල මේ එන්නේ නැහැ කියලා උඩට
නෑ එහෙම ප්‍රශ්නයක්
නෑ
මේ ඒක ඇත්තටම මම ටෙස් කරලා නම් බැලුවේ නෑ යා කියලා තියෙනවා මේ යා බැලුවා කියලා දාලා
ඔව්
චෙක් කරලා
කොහොමද බලන්නේ එහෙම චෙක් කරලා
ඔව් මේ බලන්න සර්ච් කරලාම තමයි බලන්නේ නැත්තේනේ
සර්ච් කරලත් කියන්න බෑනේ බුද්ධකේ info domain එකේ search keyword එකේ කෙනෙක් කරන්නේ නැත්තම්
ඒකෙතින් මේ එක
ඩොමේන් එකෙන් නම් මං හිතන්නේ නෑ බුද්ධික මේ සර්ච් එක ඩොමේන් එකෙන් ගන්න කාලය අනුව රෑන්කින් වෙනවා ඩොමේන් එකේ වචන අනුව රෑන්කින් වෙනස් වෙනවා නමුත් මේ ඩොමේන් එකේ මේ කියන්නේ root එකෙන් ඒක රෑන්ක් එකක් වෙනස් වෙනවද කියලා
මොකද ඉස්සරහට අපිට කැමැති එකක් දාගන්න පුළුවන් එකක් වෙනවනේ නේ
එහෙමයිද
එහෙම වෙන කතාවක් තිබ්බා
ඒ වුණත් ඒකත් මහා කරදරයක්
මේ අදට ඉතින් ඉවරයි වගේ නේ කාලෙන් අද ගොඩක් වෙලා ගියා නේ පරක් වෙලා පටන් ගත්තා
පරක් වෙලා පටන් ගත්තා ගොඩක් වෙලා ගියා
තව කාලත් නැහැ
නේ අන්තිමට හිතේ දුකට දැන් බැන්න
ඒක අන්තිමට අපි පරක් වෙච්ච එකත් වෙන කට්ටිය පිටින් ගියේ
තමයි කට්ටිය පිටින් මේ මම නම් දැන් හිතන් ඉන්න බුද්ධික මේ හැම සිකුරාදාම සවස් 7ට කියන එක සවස් සිකුරාදාකම
12ට පෙර කියලා
12ට පෙර කියලා දාන්න පොඩ්ඩක්
සවස් 4 සිට 11 පමණ වෙනතුරු කියලා නේද? ඒකට යතර වෙලාව කියන්න පුළුවන්.
නෑ නෑ මේ අර කියන්න ඕන එකක් SMS එක දැනට ගොඩක් ඉවර කරලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ කෝඩින් ටික ලියලා ඇප්ලිකේෂන් එක ඉම්ප්ලිමන්ට් කරලා දාලා ෆෝන් එක දාලා ගේට් එක දාන්න විතරයි.
අනිත් ඔක්කොම ටික කරලා
තියෙන්නේ. කේබල් එකක් ගන්නත්
තියෙනවා. ආ ඔව් කේබල් එකක් ගන්නත් තියෙනවා.
ඒක කරලා SMS ගන්න
විතරයි. ෆෝන් එක තියෙන තැන ඉඳන් තීරණය කරලා තියෙන දැන්. කම්පියුටර් ගොඩින් කියලා
හොඳට දුවිලි පිහදාලා
දුවිලි පිහදාලා කට්ටියෙන් පොඩි වෝට් එකක් අහනවා වැඩියෙන්ම අපි පොඩි මේ වෝටින් නැද්දාම වැඩියෙන්ම ෆෝන් තියන්නේ මොබිටල්ද ඩයලොග්ද කියලා අපේ දැන් අහන කට්ටියගේ
ඔව් නේද
මොකද එහෙම වුණත් අපිට තීරණය කරන්න බලන් අපි මොබිටල් ලයින් නැද්දානවද ඩයලොග් ලයින් නැද්දානවද
නැත්නම් අපිට දෙකක් ගන්න වෙන්නේ නේ එච්චර සල්ලි නැහැ ඉතින් ෆෝන් දෙකක් හයි කරලා දෙන්න
ඕනේ අපි දාමු ඩොනේට් කියලා බටන් එකක් එහෙම වුණත් දැන් අපිට මේ මට අර මේ පොඩ්ඩක් මේ මැක් මිනි එකක් ගන්න ඕනේ. ඒකට සල්ලි එක්ක ගන්න.
කොහෙම දාමු නැත්නම් අපි ලෙන්සුවක් කියලාගෙන
එමු. ඔව්. මේ අයි අපි නාත්තවනේ බුද්ධික.
ඔව්. එහෙනම් ඉතින් මේ මෙච්චරල නිදි මරාගෙන අහගෙන හිටපු කට්ටියට බොහොම ස්තුතියි නේ.
ඔව්.
ඊළඟ සතියේ ඉඳලවත් බලමු අපි ඉතින් මේක හැමදාම කියනවා.
මේ මම නම් කියන්නේ නැව කතාව මිනිස්සු මිනිස්සුත්
බලනවා. ඔව් ඇත්තටම මම තීරණය කරා මේ මම පරක්කු වෙනවා නම් අනිත් දවසේ මං කලින් කියලා මේ අනිත් අයත් පරක්කු කරන්නේ නැතුව එනම් පටන් ගමු කියලා කියන්නේ.
ඔව්.
අද පහමාරින් ඉඳලා එන්නේ නැද්ද අපි නේ?
ඔව් මේකේ මේ හාවියෙක් ඇවිල්ලා අපි එළවන අර කවුද දන්නේ. මේ එළවලු කොල්ටුවේ දලු කොල කාපු අය මේ එහෙනම් සින්දුවක් දාලා යමු අපේ හර්ෂ දේවගේ හින්දි සින්දුව දාලා අපි එහෙනම් හැමෝටම සුභ රාත්‍රිය සුභ සතිය
එහෙනම් ලැබෙන සතිය හම්බු
වෙමු